එහෙමනම් තිරුවන් සරණයි සියලු දෙනාටම අද අපි සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ මම හිතන්නේ අවුරුද්දේ පළවෙනි අපේ ධර්ම සාකච්ඡාව අද මේ පටන් ගන්නෙ. අපි කතා කරගත්තේ අද සප්තවිසුද්ධිය ගැන කතා කරනවා කියලා. මොදේ පොඩ්ඩක් මම ඇඩ් කරනවා ඊගොම. එතකොට අපි සප්තවිසුද්ධිය ගැන කතා කරනවා කියලා කිව්වෝ සම්නිතර අමිතේ මහත්තයා දේශනා කරන්නේ. ඔබලා දන්නව මම ඊට ඉස්සෙල්ලා දැනුම් දීමක් කරා හැමෝටම මේ Skype එක මාර්ගිනුත් Facebook එක මාර්ගිනුත් සමහරක් ඇති email මාර්ගිනුත්. එහෙමනම් අපි ගෞරවයෙන් ආරාධනය කරන සම්නිතර මහත්මයාට දේශනය පටන් ගන්න කියලා සම්නිතර මහත්මයා වෙන තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අද අපි සප්තවිසුද්ධි ගැන සාකච්ඡා කරන්න අදහස් කරේ. එහෙනම් සියල්ලන්ටම තිරුවන් සරණ. අපි සාකච්ඡා පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස. අද අපි මාර්ග ඵල නිර්වාණ අභිගමයට හේතු වන සප්තවිසුද්ධි ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනිම විසුද්ධිය සීල විසුද්ධිය. අද අපි සීල විසුද්ධිය ගැන සාකච්ඡා කරලා ප්‍රශ්න සාකච්ඡා කරලා ඊට පස්සේ ඊළඟ විසුද්ධීන් වලට යමු. සීල විසුද්ධියේදී කෙනෙකුට තමන් රකින සීලය සර්ව සම්පූර්ණයෙන්ම පිරිසිදු වීම තමයි සුද්ධි කියලා කියන්නේ. සුද්ධ කියන්නේ පිරිසිදු වෙනවා. විසුද්ධි කියලා කියන්නේ විශේෂයෙන්ම සුද්ධ වෙනවාට, විශේෂයෙන් පිරිසිදු වෙනවාට. ඒ නිසා මේ සීලය අප විසින් රකින්නා වූ සීලය නිවන පිණිස, නිවන ලැබීම පිණිස ප්‍රමාණවත් වන ආකාරයට රහතන් වහන්සේලාට පවා ආවර්ජනය කරාම, රහතන් වහන්සේලාට පවා සමාවෙන්න, රහතන් වහන්සේලාට පවා කාන්ත වෙන ආකාරයට කෙසේද රකින්නේ කියන කාරණය අද අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු. මේ සීලේහි මට්ටම් ගණනාවක් තිබෙනවා. ඒ මට්ටම් වලින් තිබිය යුතුම අනිවාර්ය අංගය තමයි සරණ සීලය. මේ සරණ සීලය මේ ලෝකයේ සිටින සියලුම මිනිසුන්ගෙන්, පුද්ගලයන්ගෙන් අපව නැත්නම් තේරවාදී බෞද්ධයන්ව, නියම බෞද්ධයන්ව වෙන් කරන සීලය තමයි සරණ සීලය කියලා කියන්නේ. මේ සරණ සීලයේ පිරිසිදුකමක් නැත්නම් කොයිතරම් ධර්ම ඉගෙන ගත්තත්, කොයිතරම් භාවනා කළත් මාර්ගඵලයක් ලබන්න බෑ. මාර්ගයක් ඵලයක් ලබන්න බෑ. භාගතුන් වහන්සේ වැඩහිම නැත්නම් භාගතුන් වහන්සේ එකම සරණ හැටියට පිළිගැනීම තමයි බුදුන් සරණ යාම නම් වූ පළවෙනි සරණ සීලය. භාගතුන් වහන්සේව සරණ යන්නේ කෙසේද? මොන ප්‍රමාණයකට සරණ ගියොත් ප්‍රමාණවත්ද කියන කාරණය ඉතාම වැදගත්. භාගතුන් වහන්සේ ඇත්තටම සම්මා සම්බුද්ධද සර්වඥද කියන කාරණය පිළිබඳ අපගේ තියෙන දැනුම මේ සරණ සීලය පිරිසිදු වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. අද බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට තමන්ව හඳුන්වා ගත්තට භාගතුන් වහන්සේගේ ශක්තිය පිළිබඳ ඔවුන්ට විශේෂ අදහසක් නැහැ. භාගතුන් වහන්සේගේ සර්වඥා ඥානය පිළිබඳ අදහසක් නැහැ. භාගතුන් වහන්සේ සර්වඥයි කියලා වචනෙන් පාවිච්චි කරාට මේ සියල්ල දකින ඥානය භාගතුන් වහන්සේට තිබ්බේ කොයි ආකාරයකද? තිබුණේ කොයි ආකාරයකද කියන එක ඔවුන්ට අදහසක් නැහැ. කොටින්ම කියනවා නම් මේ පවත්වන සාකච්ඡාව පවා භාගතුන් වහන්සේගේ ඥානයට ගෝචර වෙච්ච සාකච්ඡාවක්. මේ ශාසනයේ කිසිම කෙනෙකුට භාගතුන් වහන්සේට නොදැනෙන්න සිටවිල්ලක්වත් සිතන්න බෑ. ඒ කාරණය තථාගත නම් වූ වචනේ විස්තර කරද්දී තත දස්සිතාය තථාගතෝ නම් වූ කොටසදී දක්වනවා අනන්ත සක්වල අනන්ත සත්‍යයන්ගේ ඇසට කනට නාසයට දිවට කයට මනසට හමුවන්නා වූ සියලු අරමුණු භාගතුන් වහන්සේගේ ඥානෙහි එක්තරා කොටසක් පමණයි. එයින් කියවෙන්නේ මේ ලෝකෙහි සිටින සත්වෝ පමණක් නෙමෙයි, මේ සක්වල සිටින සත්වෝ පමණක් නෙමෙයි, මේ ක්ෂීරපතය වගේ මේ ක්ෂීරපතය වගේ 1.9 බිලියනයක ප්‍රමාණයක් තමයි භාගතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය. ඒ ආඥා ශේෂ්ත්‍රයේ පමණක් තිබෙන්නා වූ කෝටි ලක්ෂක් සක්වල සියලු සත්‍යයන්ට විතරක් නෙමෙයි, මේ විශ්වයේහි යම් තාක් සක්වලවල් තියෙනවා නම් යම් තාක් සත්වයෝ ඉන්නවා නම් ඒ සියලුම සත්වයන්ගේ සියලු අරමුණු භාගතුන් වහන්සේගේ ඥාණයට ආපාතගත වෙනවා, ඥාණයට අරමුණු වෙනවා. නමුත් එය සම්පූර්ණ ඥාණයම නෙමෙයි, ඥාණයෙන් කොටසක් පමණයි. ඉතින් මේ තරම් ශක්තියක් තියෙන භාගතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන යම් පුද්ගලයෙක් හරියටම දැනගන්නවා නම් ඔහුට භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේ ධර්මයේ තිබෙන්නේ ත්‍රිපිටකයේ සහ අටකතාවේ. ඉතින් ධර්මය ගැන සකන තිබෙන්නත් භාගතුන් වහන්සේ ගැන තිබෙන අවබෝධයම හේතු වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට සැකයක් නැතුව විචිකිච්ඡාවක් නැතුව ධර්මය සරණ යන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව මේ ධර්ම රත්නය අනුවම තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න උතුම් වූ සංඝ රත්නය කෙරෙහි තිබෙන ගෞරවය වැඩි දියුණු වෙලා ඒ සංඝ රත්නය සරණ යන්න ඔහුගේ සිත නැමෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ පිළිබඳ වූ මේ දැනුමම තිසරණයට හේතු වෙනවා, සරණ සීලය සම්පූර්ණ කරනවා. ඒ නිසාම දීඝනිකායේ මහා වර්ගයේ මහා සමය සූත්‍රයේ එක්තරා අරහත් වූ බ්‍රාහ්මී මේ ගාථා ප්‍රකාශ කරනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිං පහාය මානසං දේහං දේවකායං පරිපූර්යස්සන්ති යන්නේ. යම්කිසි පුද්ගලයෙක් බුදුන් සරණ යනවා නම් ඔහු අපායට ගමන් කරන්නේ නැහැ. මේ කය අතහැරියාම ඔහු දෙව් පිරිස සම්පූර්ණ කරනවා කියන කාරණාව තියෙන්නේ. මේ හරියටම බුදුන් සරණ යාම අතිශයින්ම වැදගත් අතිශයින්ම ප්‍රයෝජනවත්. පුද්ගලයෙකුට අපායෙන් බේරෙන්නත් ඒ කාරණේ හේතු වෙනවා. ඉතින් අපි මෙන්න මේ සරණ සීලය ගැන සුළුවට සිතන්නේ නැතුව සමහර මේ සාකච්ඡාට සම්බන්ධ වෙන පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් මේ සරණ සීල අපි දන්න දෙයක් නේ. ඇයි මේ තරම් ඊගෙන කතා කරන්නේ කියලා. මාර්ගඵල නොලැබෙන්න තියෙන ප්‍රධානතම හේතුව සරණ සීලයේ තියෙන අඩුපාඩුකම්. ඒ නිසා ඒ ඉතාම වැදගත් කරුණක් හැටියට දැඩි ගෞරවයකින් අවධානයකින් දැඩි සැලකෙල්ලකින් ඒ සරණ සීලය සම්පූර්ණ කිරීමට උත්සාහ කරත්වා කියන එක තමයි අපගේ ප්‍රාර්ථනාව සහ උපදේශය. ඉතින් ඒ සරණ සීලය හරියටම සමාදන් වූ පුද්ගලයෙකුට තිබිය යුතු සීලය කුමක්ද? අනිවාර්යෙන් අවම වශයෙන් පංච සීලය තිබිය යුතුයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියලා කිව්වහම මේ තමන් හිතන සත්තු විතරක් නෙමෙයි නොමරන්න ඕනේ. දැන් සමහර පුද්ගලෙක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක සඳහන් කරාම මේ හරක් මරනවා මිනී මරනවා වගේ බොහොම ඕනෑම කෙනෙකුට අරමුණු වෙන මේ පහසුවෙන් මේ සීලයක් නෙමෙයි සීලයකට ඇවිල්ලා බුද්ධ ආගම දැනගෙන ඉන්න පුද්ගලයෙකුට විතරක් නෙමෙයි මේ අන්‍යාගමිකයෙකුට පවා දැයෙන සත්තු විතරක් අරමුණු කරලා මේ සීල රකින්න උත්සාහ කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සීලය කුරා කුහුඹුවාගේ පටන් ඇහැට පේන සියලු සත්තුන්ට සියලු සතුන්ගේ ජීවිත නැතිකිරීම නැවැත්වීම කියන දැඩි ප්‍රතිපත්ති යටතේ රැකගෙන ඇවිත් සම්පූර්ණ කරන්න ඕනේ. කුරා කුඹියෙක්වත් මරන්නේ නැහැ, මදුරෙක්, මැස්සෙක්, කුකුණෙක්, මකුණෙක් ආදී ප්‍රතිසතෙක්වත් මරන්නේ නැහැ කියන මට්ටමට ඒ සම්පූර්ණ විය යුතුයි. හොරකම, හොරකමින් වැළකීම කියන දෙවැනි ශික්ෂාපදය විශාල මංකොල්ලකෑම් හොරකම් ආදිය පමණක් නෙමෙයි, තමන් ළඟ ඉන්න පුද්ගලයෙක්ගේ පවා, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියාගේ යම් වස්තුවක් පවා අනවසරයෙන් නොගැනීම. දැන් අපි දන්නවා බොහෝ දෙනෙක් නොඑක් කාර්යාලවල කටයුතු කරනවා. ඒ කාර්යාලයේ තිබෙන වස්තුවක් වුණත් අනවසරයෙන් නොගෙන ඉන්න තරම් සීලවන්තයෙක් විය යුතුයි. ඉතින් ඒ නිසා ඉතා සැලකිල්ලෙන් දෙවනි සිල්පදය සමාදන් විය යුතුයි ආර්යකාන්ත වීමට නම්. ආර්යකාන්ත වීමට බලපාන අංග 8ක් තියෙනවා, අපි ඒ ගැන සාකච්ඡා කරමු. තුන්වෙනි ශික්ෂාපදය කාමේහි වර්ධවා හැසිරීමෙන් වැළකීම. ඉතින් මේ කාමේහි වර්ධවා හැසිරීමෙන් වැළකීම කියන ශික්ෂාපදය පැහැදිලි කරලා තියෙන්නේ ස්ත්‍රීන් 20ක් සම්බන්ධයෙන් තිබෙනා වූ විස්තරයකි. මේ ස්ත්‍රීන් 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනා කවුද කියනවා නම් අම්මා රකින්න ස්ත්‍රිය, තාත්තා රකින්න ස්ත්‍රිය, අම්මා තාත්තා රකින්න ස්ත්‍රිය, සහෝදරිය රකින්න ස්ත්‍රිය, සහෝදරයා රකින්න ස්ත්‍රිය, ඥාතීන් රකින්න ස්ත්‍රිය, තමන්ගේ පරම්පරාව විසින් රකින්න ස්ත්‍රිය, ධාර්මිකයන් විසින් රකින්න ස්ත්‍රිය කියලා ස්ත්‍රීන් 8 දෙනෙක් ඉන්නවා. මේ ස්ත්‍රීන් 8 දෙනාට මේ සිල්පදේ බලපාන්නේ නැහැ. නමුත් ඒ සීන් 8 දෙනා එක යම් පුරුෂයෙක් කාම සේවනයක් කරොත් ඒ පුරුෂයාගේ ඒ සිල්පදේ බිඳෙනවා. ඊට අමතරව ගැබිනිව සිටියේදී මමයි මෑව රකින්නේ කියලා යම් ස්ත්‍රියක්ව රකින්නවා නම් සාරක්ඛා නමින් හඳුන්වන්නේ ඒ ස්ත්‍රිය. එහෙම නැත්නම් රජු තහනම් කරොත් මේ ස්ත්‍රිය ළඟට කිසිම පුරුෂයෙකුට අඬ තහනම් කියලා සපරි දණ්ඩා නමින් හඳුන්වන ඒ ස්ත්‍රිය ළඟට යම් කිසි පුරුෂයෙක් ගියොත් හරි යම් පුරුෂයෙක් ධනයදී ලබාගත් ස්ත්‍රියක් ළඟට වෙන පුරුෂයෙක් කාම සේවනය සඳහා ගියොත් තමන්ගේ ප්‍රිය වූ පුරුෂයා සමග පොරොන්දු වී තමන්ගේ ප්‍රිය වූ පුරුෂයා සමග වසන ස්ත්‍රියක් ළඟට වෙන පුරුෂයෙක් කාම සේවනය සඳහා ගියොත් භෝග නිසා වස්තුව නිසා මම මොහුගේ භාර්යාවයි කියලා පොරොන්දු වෙලා ඒ පුරුෂයා ළඟ වසන ස්ත්‍රියට සිය ළඟට තව පුරුෂයෙක් ගියොත් වස්තු නිසා එහෙම නැත්නම් මේ වස්ත්‍ර ලබා ගැනීම හේතුවෙන් ඒ කියන්නේ ඒත් භෝග වර්ගයක්ම තමයි වස්තුව තමයි තියෙනවා. නමුත් මේක වෙනම දේශනා කරලා තියෙනවා. මොකද යම් යම් ප්‍රදේශවල ඇති වෙනස්කම් නිසා ඒ වස්තු නිසා වස්ත්‍ර මාත්‍රෙන් භාර්යා බවට පැමිණ ස්ත්‍රිය වෙන පුරුෂයෙක් ළඟට ගියොත් නැත්නම් ඒ ස්ත්‍රිය ළඟට වෙන පුරුෂයෙක් කාම සේවනය සඳහා පැමිණියොත් ජලය සාක්ෂි කර යම් පුරුෂයෙක් හා විවාහ වූ ස්ත්‍රියක් ළඟට වෙන පුරුෂයෙක් කාම සේවනය සඳහා පැමිණියොත් දරදී අදින තනත්ති හෝ ඒ කාර්යෙන් මුදවලා භාර්යාව බවට අරගෙන තිබෙනවා නම් ඒ ස්ත්‍රිය ළඟට වෙන පුරුෂයෙක් ගියොත් දාසීව ඉඳලා භාර්යාව බවට අරගෙන ඒ භාර්යාව හැටියට සල්ලකමින් සිටියදී වෙන පුරුෂයෙක් ඒ ස්ත්‍රිය ළඟට කාම සේවනය සඳහා පැමිණියොත් කම්කරුව ඉඳ හෝ ඒ කාර්ස් මෙරකියාවෙන් උසස් කරලා තමන්ගේ ස්ත්‍රිය හැටියට තමන්ගේ භාර්යාව හැටියට යම් පුරුෂයෙක් තබාගෙන ඉන්නවා නම් ඒ ස්ත්‍රිය ළඟට වෙන පුරුෂයෙක් පැමිණියොත් එහෙමත් නැත්නම් ගජා බටා නමින් හඳුන්වන පරදේශයකට ගොස් යුද්ධ කරලා ආපසු පැමිණෙද්දී රැගෙන ආපු ස්ත්‍රිය මේ සමාජයේදී තමන් රකින්න හැටියට රැකවරණයේදී ආහාර පානදී තමන්ගේ ස්ත්‍රිය හැටියට සලකගෙන ඉදිද්දී ඒ ස්ත්‍රිය ළඟට වෙන පුරුෂයෙක් ගියොත් හෝ මේ ලෝකෙහි පවතින මොහතකට බිරින්දෑ බවට ගන්න ක්‍රමයක් නම් වූ ඒ ක්‍රමේ යටතේ වෙලාව වෙන් කරලා මොහතකට බිරින්දෑ බවටගත් ස්ත්‍රියක් ළඟට වෙන පුරුෂයෙක් ගියොත් කියන මේ දොළොස් ස්ත්‍රීන් අතර ස්ත්‍රීන් හා සමග කාමසේවනය කරොත් ඒ ස්ත්‍රියටත් ඒ කාමසේවනයේ යෙදෙන අන්‍ය වූ පුරුෂයාටත් කියන බෙදනාටම මේ සිල්පදයේ බිඳෙනවා. ඉතින් මම මේ කාරණය විශේෂයෙන් කිව්වේ සඳහන් කරේ බොහෝ දෙනෙක් මේ සිල්පදය ගැන හරියට වැටහීමක් නැති නිසා මේ කරුණු කාරණා නිතර සාකච්ඡා වෙන්නේ නැති නිසා මේ විසි ස්ත්‍රීන් ළඟටම යම් පුරුෂයෙක් ගියොත් ඒ පුරුෂයාට කාමිත්‍යාචාරය නම් වූ තුන්වෙනි සිල්පදයේ බිඳෙනවා. නමුත් පළවෙනියෙන් සඳහන් කරපු ස්ත්‍රීන් අට දෙනාට මේ සිල්පදයේ බලපාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තුන්වෙනි සිල්පදය හරියටම රැකිය යුතුයි. තමන්ට සමාජයෙන් සමාජ සම්මතයෙන් තමන් අයිති කරගත්ත බව සමාජයට දන්වලාගත් ස්ත්‍රියක් සමග සිටීමෙන් තොරව වෙන ස්ත්‍රියක් සමග හිටියොත් එම මේ විදිහට මේ කාමීත්‍යාචාරය කැඩෙනවා. ඉතින් මේ තුන්වෙනි ශික්ෂාපදය ඉතා ගෞරවයෙන් රැකිය යුතුයි. තමන්ට අයිති භාර්යාව සමග පමණක් තමන්ට අයිති පුරුෂයා සමග විතරක් හැසිරීමෙන් මේ සිල්පදය රකින්න පුළුවන්. පස් හතරවෙනි වූ මුසාවාද ශික්ෂාපදය රැකීමේදී මේ බොරු සාක්ෂි කීම විශාල බොරු අන්‍යයන් රවටන බොරු කීම හැරුණකොට හරියටම ආර්යකාන්ත වීමට නම් මේ සීලය රකිද්දී ක්‍රීඩා පිණිසවත් විහිළුවටවත් බොරුවක් කියන්නේ නැති මට්ටමට රැකිය යුතුයි. ඒ නිසා මේ ශික්ෂාපද විශේෂයෙන් රැකීම විශේෂ උවමනාවකින් රැකීම ඉතාම වැදගත්කමකින් කියනවා. මේ පිළිබඳව ගැටලු තියෙනවා නම් පසුව සාකච්ඡා කරමු අපි. ඊට අමතරව සුරා වර්ග ගණනාවක් කියලා තියෙනවා. සුරා වර්ග පහක් සහ මේරිය වර්ග පහක්, මේ ආසවණයෙන් ලබාගත් දේවල් සහ පැසවල ලබාගත් දේවල් ශාරීරිය මත්තර වන ස්වභාවයේ ඒ සුරා හෝ මේරය දැනගෙන පානය කරොත්, තමන්ගේ උගුරින් පල්හැට ගිල්ලොත් මේ පස්සැනි වූ සිල්පදේ බිඳෙනවා. තමන් දන්නේ නැති වර්ගයකින් පානය කරොත් පළවෙනි උගුරේදී සිල්පදේ කැඩෙන්නේ නැහැ. නමුත් දෙවෙනි උගුරේ ඉඳලා, මොකද පළවෙනි උගුර පානය කරාම එය දැනගන්න නිසා, දෙවැනි උග්‍රීසින්ද සිට සිල්පදයේ බිඳෙන බව සඳහන් කරලා තියෙනවා. එනිසා මේ ආකාරයට මේ පංචශීලය ඉතා සැලකිල්ලෙන් රැකිය යුතුයි. මාර්ගයක් හෝ ඵලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක් නම්, ඉතින් ඒ නිසා මේ පංචශීලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ගිහියන්ට නුවණ තියෙන ගිහෙක් නම් ගිනි අඟුරු වලක් වගේ දැකලා සාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න බ්‍රහ්මචාරීව ඉන්න කියලා. ඒ නිසා ඒ බ්‍රහ්මචාරී ගිහියෙක්ගේ අවම සීලය, සරණ සම්පන්න වූ තිසරණ සහිත වූ බ්‍රහ්මචාරී ගිහියෙක්ගේ අවම සීලය තමයි ආදි බ්‍රහ්මචාරීක පංචශීලය. මේ ආදි බ්‍රහ්මචාරීක පංචශීලය නමින් හඳුන්වන්නේ සාමාන්‍ය පංචශීල පද පහමයි. නමුත් තුන්වෙනි ශික්ෂාපදයේ වෙනුවට අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි යනුවෙන් සමාදන් විය යුතුය. ඒ කියන්නේ කාමෙහි හසිරීම සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම වෙන් විය යුතුයි. හසිරීමෙන්, කාමයේ හසිරීමෙන් සම්පූර්ණයෙන්ම වෙන් විය යුතුයි. ඉතින් තමන් රකින්න සීලේ මට්ටමින් මට්ටමට වඩා වේගයකින් නිවනට ලංගිය හැකි බව හැමෝම අවබෝධ කරගෙන තමන්ට පුළුවන් උපරිම මට්ටමක සීලය රකින්න උත්සාහ කළ යුතුයි. අවම සීලය තිසරණ සහිත පංචශීලය, ඊට උඩින් තිසරණ සහිත ආදි බ්‍රහ්මචාරී පංචශීලය තියෙනවා. ඊටත් උඩින් උපෝසත අෂ්ටාංග සීලය හඳුන්වලා තියෙනවා. මේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වීමේදී මේ බොහෝ දෙනෙක්ගේ තියෙන දුරුමත, ඉතින් තමන්ට භාගතුන් වහන්සේ කියපු පරිදි සිල් ගන්න මේ සීලය හැම වෙලේම රකින්න පුළුවන් සීලයක් කියලා දේශනා කරලා තියෙනවා. තමන්ගේ රැකියාවල් කරද්දි පවා ඒ රැකියාව කිරීමේදී මිත්‍යා ජීව වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ කයෙන් කරන වැරදි තුනක් ප්‍රාණඝාතයෙන් වැලකී ප්‍රාණඝාතය, හොරකම, කාමීත්‍යාචාරය කියන තුනත්, වචනයෙන් කරන වැරදි හතරත්, මුසාවාදය, පරුසාවාචය, පිසුනාවාචය, සම්ප්‍රප්ලාපය කියන හතරත් ජීවිකාව පිණිස යම් පුද්ගලෙක් කරන්නේ නැත්නම් ඒ පුද්ගලට රැකියාව කර කරත් ආජීව මේ උපෝසත අෂ්ටාංග සීලය රකින්න පුළුවන්. ඊට අමතරව භාගතුන් වහන්සේ පංචශීලයේ රකින්නා වූ තිසරණ සහිත පංචශීල සහිත බුද්ධයාට අටසිල් රකින්න කියලා තියෙන්නේ. උපෝසත අෂ්ටාංග සීලය මාසයට දවස් 6ක් හෝ 8ක් රකිය යුතුයි කියලා තියෙනවා. ප්‍රධාන වශයෙන් පුරපක්ෂයේ හෝ අවපක්ෂයේ 8 වෙනි දවසක්, 14 වෙනි දවසක්, 15 වෙනි දවසක්. ඒ ක්‍රමයට දවස් 6ක් අවමෙන් වැටෙනවා. ඊට වැඩි රකින්න පුළුවන්. සමහර පුද්ගලයන්ට භාගතුන් වහන්සේ දිගටම එක දිගටම අට සිල්වල ඉන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශයේ තියෙන අංගුත්තර දසක නිපාතේ සක්ක සූත්‍රයේ ශාක්‍යයන්ට භාගතුන් වහන්සේ දේශනා කරනවා එක දිගටම අට සිල්වලම ඉන්න කියලා. ඉතින් ඒ බොහෝ පිරිස් බුද්ධ කාලයේදී අටසිල් සමාදන් වෙලා සාමාන්‍ය පිරි ජීවිතේ ගත කරලා තියෙනවා. නමුත් එකම සිල් පදයක්වත් කඩ කරන්නේ නැති විදිහට සින්දු අහලා නැහැ, සින්දු කියලා නැහැ, ක්‍රීම් වර්ග, ආලේපන වර්ග, පවුඩර් වර්ග ආදී දේවල් පරිහරණය කරලා නැහැ, මල් මාලා දරලා නැහැ. ඊට අමතරව ඉර මුදුන් වීමෙන් පසුව කිසිම විකාලයේහි අකප ආහාරයක් අරගෙන නැහැ. පසුවදා අරුණ නැගෙනකම්, ඉතින් අරුණ නැගීමත් ඉර මුදුන් වීමත් අතර තමයි සෑම ආහාර ගන්න කැප. ඊට අමතරව උස් ආසන මහාසන පාවිච්චි කළා නැහැ. මේ කාලේ එහෙම ආසන තියනවා කියලා හිතන්න අමාරුයි කියලා තමයි ධර්මයේ දන්න, ධර්ම විනය දන්න දන්න උගතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් නමුත් තමන්ට යම් ආසනයක ඉඳද්දී තමන්ටම මානයක් ඇති වෙනවා නම් අනු ඉඳගෙන ඉන්න තැනට වඩා තමන් ඉන්න තැන උසස් කියලා ඒ ආසනය පාවිච්චි නොකර ඉන්නවා නම් වඩා සුදුසුයි. ඉතින් මේ විදිහට අෂ්ටාංග උපෝසථ සීලය රකින්න පුළුවන් ආර්යකාන්ත වන මට්ටමට. එහෙම නැත්නම් දසාංග උපෝසථ සීලය රකින්න පුළුවන්. දසාංග උපෝසථ සීලයේදී රන් රිදී මසු කහවණු මුදල් ආදී කිසිම මුදල්මය දෙයක්, මුදල්මය වටිනා මුදල් හැටියට පරිහරණය කරන්න පුළුවන් කිසි දෙයක් පරිහරණය කිරීම නවත්තන්න ඕනේ, ඒ කිරීමෙන් වළකින්න ඕනේ. මේ විදිහට සීලය මට්ටම් කියන ගණනාව. ඊට අමතරව යම් පුද්ගලයෙක් ඉතා ඉක්මනින් තමන්ගේ කෙලෙස් දුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඉතා ඉක්මනින් නිවන් ලබා ගන්න අවංකවම බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට රකින්න පුළුවන් දුතංග 13ක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒයින් දුතංග දෙකක් විශේෂයෙන් ගිහියන්ට රකින්න පුළුවන් බව කියන්න ඕනේ. නමුත් මේ
මයිතන අපිට සමිතක පැහැදිලි.
ඒ දුතංගය රකින්නවා නම් වඩා වේගයකින් හිතේ කෙලස් දුරු වෙනවා. දුතංගය රකින්නේ නැත්නම් ඒ තරම් වේගයකින් කෙලස් දුරු වෙන්නේ නැහැ කියන වෙනස නිසා මේ සීල විසුද්ධියට බලපාන්නේ නැහැ. සීල විසුද්ධියට බලපාන්නේ සරණ සීලය, පංචශීලය, අෂ්ටාංග උපෝසත් ආදි බ්‍රහ්මචාරීක පංචශීලය, අෂ්ටාංග සීලය, දසාංග සීලය වගේ සීල ඒ ප්‍රාථමික සංවර සීලය රැකීම පිළිබඳව ක්‍රමයයි. මේ සීලයන් රකින්න කියලා කියන සීල විසුද්ධිය ඇති වෙන්න අංග 8කින් යුක්තව. පළවෙනි අංගය මේ සීලය රකිද්දී කෙලවරකින් කැදී ගිය රෙද්දක් වගේ උපමාවක් සහිතව රකින්න බෑ. ඒ කියන්නේ අද උදේ 6ට සමාදන් වෙනවා නම් අෂ්ටාංග උපෝසථ සීලය හෙට උදේ 6 දක්වා අපි රකින්නවා කියලා අදිස්ථාන කරනවා නම් හෙට උදේ 6 වෙනකොට හෝ ඊට කලින් හෝ සිල්පදයක් කැඩිලා සිල් පවාරණය කරන්න කලින් සිල්පදයක් කැඩිලා නවත්තනවා නම් ඒ සීලයට කියන්නේ ඛණ්ඩ සීල. උදාහරණයක් හැටියට සම්පූර්ණ වස්ත්‍රයක් තියෙනවා නම් හරි හතරස් ඍජු ගෝනාස්ත්‍රයක් වගේ අදහසක් තියෙන ඒ වස්ත්‍රයේ කෙරවලකින් ඉරලා තියෙනවා නම් අන්න එවැනි උදාහරණයක් සහිත සීලයකට කියනවා ඛණ්ඩ සීලය කියලා. එහෙම සීලයක් එහෙම සීලය රකින්න හොඳ නැහැ. කැඩෙන්නේ නැති වෙන්නම තමන් සමාදන් වූ වෙලාව ඉඳලා පවාරණය වෙනකන් අතිශයම පිරිසිදු ආකාරයට රැකිය යුතුයි. දෙවෙනි ක්‍රමය තමයි යම් සීලයක් සමාදන් වෙලා අපි කියනවා නම් අද උදේ 6ට සමාදන් වෙනවා. අතරමඟදී විකාලයේදී යම් දෙයක් අමතක වෙලා කනවා. නැවත මතක් වෙලා ඒ සමාදන් වෙනවා. එහෙම නැත්නම් සින්දුවක ඛණ්ඩයක් තමන් අතින් කියවෙනවා. එහෙම නැත්නම් ඒ සින්දුවක තාලය අනුව තමන් අතින් තට්ටු කරනවා මොකක් හරි දෙයකට, බෙර පදයක් වගේ හරි යම් තාලයකට. ඒ එක්ක මතක් වෙනවා අද මම මේ නච්චක ගීත වාදිත විසුක දස්සන යන මේ යන ආකාරයෙන් සඳහන් වෙන සීලයක් රකින්නවා. ඒ නිසා ගීත සම්බන්ධ කිසිම දෙයකට යෙදෙන්න මට සුදුසු නෑ. ඒ හින්දා මම ආයේ සීලේ සමාදන් වෙනවා කියලා නැවත පිරිසිදු කරගෙන හෙට උදේ 6 වෙනකම් රැකගෙන ඉඳලා පවාරණය වෙනවා. නමුත් උදාහරණයක් හැටියට ගත්තාම ඍජු කෝණාස්ස හැඩයක් තියෙන ඍදි කැබැල්ලක මැද සිදුරක් තිබුණා වගේ උදාහරණයක් තියෙනකොට සීලේ රැකගෙන ඇවිල්ලා එක මොහොතකදී සීලේ කැඩිලා නැවත සමාදන් වෙලා සම්පූර්ණ කරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ සිල්පද ඔක්කොම නෙමෙයි එක සිල්පදයක් විතරයි කැඩිලා තියෙන්නේ. මෙන්න මේ සීලෙට කියන චිද්ද්‍ර සීල කියලා. ඉතින් ඒ අංගයක් නැතුව එහෙම සිල් කැඩෙන්නේ නැතුව සම්පූර්ණයෙන් අකින්න ඕනේ කියන එකයි මෙතන කියන්නේ. ඊට අමතරව සමහර කෙනෙක් සීලයක් සමාදන් වෙලා උදේ 6ට අද සමාදන් වුණොත් එක සිල්පදයක් කඩනවා. ඒ සිල්පදය මතක් වෙලා නැවත සමාදන් වෙනවා. තව මොහොතකින් තව සිල්පදයක් කඩිනවා. නැවත එයත් සමාදන් වෙනවා. තව මොහොතකින් තව එහෙකුත් කැඩෙනවා. නැවත එයත් සමාදන් වෙනවා. එහෙම සමාදන් වෙලා හෙට උදේ පවාරණය වෙනවා. ඒකට කියන්නේ මේ කබර සහිත ගව දෙනෙක් ගේ උදාහරණයක් වගේ. ඒ නිසා පැල්ලම් පැල්ලම් තියෙනවා ඒ වස්ත්‍රේ කබර තියෙනවා කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ සීලයක් නම් ඒ සීලෙට කියන සබල සීලයක් කියලා. තව උදාහරණයක් කියලා තියෙනවා උදේ සමාදන් වෙලා අද උදේ හරි සමාදන් වෙලා කීප වතාවක් එක සිල්පදයක් කඩනවා නැවත සමාදන් වෙනවා වෙන සිල්පදයක් කඩනවා කීප වතාවක් කඩනවා සහ සමාදන් වෙනවා ආදී තැන් තැන් වලින් එක එක හැඩේ තියෙන විදිහට කඩිනවා සහ සමාදන් වෙනවා. මෙන්න මේ සීලයට කියනවා කම්මාස සීලය කියලා. මින් තමන් රකින්න සීලය එවැනි ඛණ්ඩ බවකින් යුක්ත නොවි, චිද්‍ර බවකින් යුක්ත නොවි, සබල බවකින් යුක්ත නොවි, කම්මාස බවකින් යුක්ත නොවි, අඛණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස කියන අංග හතරෙන් යුක්තව රකින්නවා නම් පටන් ගත වෙලාවේ ඉඳලා එකම සිල්පදයක්වත් සුළු මොහොතක්වත් කඩෙන්නේ නැතුව පවාරණය වෙනකම්ම හරි ඍජුකෝණාශ්‍රයක පිරිසිදු ඍජුකෝණාශ්‍රයක හැඩයක් තියෙන වස්ත්‍රයක් වගේ උපමාවකින් නිරූපණය කරන්න පුළුවන් ආකාරයට සමාදන් වෙලා රකින්නවා නම් මෙන්න මේ සීල මේ ආර්යකාන්ත සීලයේ පළවෙනි අංග හතරෙන් යුක්තයි කියලා කියනවා. මෙන්න මේ සීලයම මේ අංග හතර තියෙන නිසා තමන්ව මේ තෘෂ්ණාවේ දාසභාවයේ මුදවන්න තරම් ශක්තිමත් කියලා කියනවා. ඒ කියන්නේ මේ යම් පුද්ගලයේ මෙවැනි අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස කියන අංග හතරින් සිල්පදේ රකින්නවා නම් ඔහුට පුළුවන් තෘෂ්ණාවෙන් මිදෙන්න. තෘෂ්ණාවේ තමන්ට තියෙන දාසභාවය මේ හැම පුද්ගලයෙක්ම තෘෂ්ණාවගේ දාසය හැටියට භාගතුනාද දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒ දාසභාවයෙන් මුදවන්න තරම් මේ සීලය ශක්තිමත් නිසා මේ සීලයට තව අංගයක් තියෙනවා. ඒ අංග සඳහන් කරන අංගය තමයි භුජිස්ස කියලා කියන්නේ. මෙවැනි සීලයක් රකින්නවා නම් රහතන් වහන්සේලා පවා ප්‍රශංසා කරනවා යම් පුද්ගලයෙකුට. ඒ නිසා මේ සීල විඤ්ඤුප්පසත්ථ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සීලයක් හැටියට හඳුන්වනවා. ඊට අමතරව මෙවැනි සීලයක් රැකලා රජ වෙන්න, සිටු වෙන්න, දෙවි වෙන්න, බ්‍රහ්ම වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් තෘෂ්ණාවෙන් තෙත් වෙලා කියලා කියන්නේ. එහෙම නැත්නම් තව කෙනෙකුට වඩා උසස් වෙන්න හිතාගෙන රකින්නවා නම් මානෙන් තෙත් වෙලා කියන්නේ. එහෙම නැත්නම් යම් කිසි දෘෂ්ටියක් සහිතව මෙවැනි සීලයක් රකින්නවා නම් මිත්‍යා දෘෂ්ටි තෙත්ලා කියලා කියන්නේ තෘෂ්ණා දික්ටි මාන කියන කෙලෙස් වලින් ස්පර්ශ කරන්නේ නැතුව උතුම් වූ පිරිසිදු වූ අජර වූ අමර වූ නිර්වාණයම අරමුණු කරලා රකින්නවා නම් මේ සීලෙට කියන අපරාමත්ත සීල කියලා. ඉතින් මේ අංක 7 සහිත සීලය සමාධිය පිණිස පවතිනවා. ඒ නිසා මේ සීලයට මේ අංග 7 තියෙනවා නම් කියනවා සමාධි සංවත්තනික කියලා. මෙන්න මේ අංග 8 සහිත සීලයක් රැක්කොත් විතරයි සීල විසුද්ධියටපත් වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සඳහන් කරන්න ඕනේ යම් පුද්ගලෙක් මේ විදිහේ ආර්යකාන්ත සීලයක් රකින්න උත්සාහ කරලා ඒ සීලය සම්පූර්ණ කරලා තව තවත් වඩා ඉක්මනින් අවුරුදු 10 20 30 බලන් ඉන්නේ නැතුව ඉක්මනින් නිවන කරා යන්න හිතනවා නම් දුතංග රකින්න භාගතුන් වහන්සේ දේශනා කළා කියනවා. පළවෙනි දුතංගය රකින්න පුළුවන් ගිහියන්ට රකින්න පුළුවන් පළවෙනි දුතංගය ඒකාසනිකංගය. මේ ඒකාසනිකංග කියලා හඳුන්වන්නේ එක දවසකදී ආහාර ගැනීම සඳහා එකවරයි ඉඳගන්න. ඒ ඉඳගත්තාම නැගිටිනකන් ආහාර ගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමයේ යටතේ ඊට පසුව ඒ දවස ඇතුළත නැවත ආහාර ගැනීම පිණිස හිඳ ගන්න බෑ. ඉතින් මේ කාරණේදී උත්කෘෂ්ට මධ්‍යම මුදු කියලා මට්ටම් තුනකින් රකින්න පුළුවන්. ඉතින් මේ උත්කෘෂ්ට පුද්ගලයා ඒක ආසනයක් විතරක් නෙමෙයි පත්තපින්දිකංගේ කියන දෙවෙනි දූතාංගයට කිට්ටු වෙන්න මේක රකින්න එක සැරයයි එක වාදිනයයි පිළිගන්නේ. ඒ වාදිනයෙන් මුළු දවසටම ඇති වෙන්නේ කියලා ඉතලා අදිස්ථාන කරලා වෙන වාදිනයක් පිළිගන්නේ නැහැ ආහාරමය වශයෙන්. නමුත් බෙහෙත් වශයෙන් පිළිගන්න පුළුවන් ඔහුට. මධ්‍යමික බෙදාගත්තට පස්සේ නැවත නැවත බෙදුවත් ගන්නවා. නමුත් ඔහු මේ අතින් ඒ කියන්නේ ඔහු පළවෙනි භෝජනය බාර ගන්නවා. බාර අරගෙන ඔහු ආහාර ගනිද්දි තව බෙදනවා නම් ඒ දේවල් ගන්නවා. ඉතින් ඒ නිසා ඔහුට කියන්නේ භෝජන පරියප්ති කියලා. කියන්නේ භෝජනය කෙලවර වෙනකන් තමන් ආහාර වේලක් යම් භාජනයක තියෙන ආහාරයක් වළඳන්න පටන් ගත්තාම ඉවර වෙන්න කලින් බෙදෙන දේවල් බාර ගන්නවා. ඉවර වුණාට පස්සේ බාර ගන්නෑ. නමුත් මුදුකයා මුදු ආකාරයෙන් මේ ඒකාසනිකංගේ රකින්නවා නම් එක සැරේ ඉඳගන්නේ එක භාජනයක තියෙන ආහාර වළඳලා ඉවරලා තව භාජනයක් දුන්නත් කැමතිනම් ඒ භාජනයේ තියෙන දේවලුත් වළඳලා. ඉතින් මේ ක්‍රමයට කියන්නේ අත පිරිසිදු කරගන්නකම් උදක පරියන්තිකයි කියලා. කියන්නේ අත මේ ජලයෙන් සෝදා ගන්නකම් ඔහු දේවල් පිළිගන්නවා. ඉතින් මේ ආකාරයේ තුන් ආකාරයෙන් කොයි මට්ටමින් රැක්කත් ගැටලුවක් නැහැ තමන්ට පුළුවන් විදිහට. නමුත් එක වරක් ඉඳ දවසට ආහාර ගන්නවා එක සැරේ ඉඳගන්නේ ඒ ඉඳගන්න අතර වාරයේදී වෙන වැඩ කරන්නේ නැහැ ආහාර ගන්නවා කියන පිළිවෙලට මේ දුතංගේ රකින්න පුළුවන්. මේ මෙහෙම රැකීමේදී තමන්ට ආහාර ගැන අවබෝධ වෙනවා, තමන්ගේ ශරීරය ගැන අවබෝධ වෙනවා, ඊට අමතරව තමන්ගේ සිහිය ඉතා හොඳින් දියුණු වෙනවා. ඒ නිසා මේ දුතංග රකින්න කියලා කියනවා. නමුත් යම් කිසි පුද්ගලෙක් මේ දුතංග රකින්න යෑමේදී ඔහුට ද්වේෂය වැඩි වෙනවා නම්, ශරීරයේ වේදනාව වැඩි වෙනවා නම්, ශරීරයේ රෝගී වෙනවා නම් මේ දුතංග රකින්න යන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. මේ දුතංග කඩුණා කියලා සීල ભેදයක් වෙන්නේ නැහැ. මෙය භාවනාවට සහ සමාධියට ප්‍රයෝගී වෙන සීල මාත්‍රයක් කියලා තියෙන්නේ. ඒ නිසා මේ පළවෙනි දුතංගය රකින්න පුළුවන් ඒකාසනිකංගය කියන දුතංගය. මේ ඒකාසනිකංගය රකීමෙන් නිරෝගී බව වර්ධනය වෙනවා, ශාරීරික දුක් නැති වෙනවා, සැහැල්ලු වෙනවා, කාය බලය ඇති වෙනවා, සුවසේ වාසය කරන්න හැකියාව ලැබෙනවා, රසයේ තියෙන ගිජු බව ප්‍රමාණිකූලව දුරු වෙනවා, අල්පේච්ඡතාදී ගුණ වර්ධනය වෙනවා කියන ආනිසංස දේශනා කළා තියෙනවා. ඉතින් කෙනෙකුට කැමති නම් මේ දුතංග රකින්න පුළුවන්. රකින්න විදිය සහ මේ සමාදන් වෙන විදිය අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියේදී. පත්ත පින්ඩිකංගය කියන දෙවෙනි දුතංගය කියලා කියන්නේ එක භාජනයයි මුළු දවසටම බෙදා ගන්න එක භාජනයකට. ඒ භාජනයේදී භාජනයට අවශ්‍ය ප්‍රමාණය බෙදාගෙන අනවශ්‍ය ප්‍රමාණ අයින් කරන, තමන්ට ගන්න බැරි ආහාරයට ගන්න බැරි කරපිංච නැටි හෝ ඒවා, කුරුඳු පොතු, ගොරකටෑලි ආදී දේවල් සියල්ලම ආහාරයට ගන්නේ නැත්නම් ආහාර ගැනීමට ගැනීම පටන් ගැනීමට ප්‍රථමයෙන් අයින් කරන්න ඕනේ. අයින් කරලා අදිස්ථාන කරන්න ඕනේ මේ ප්‍රමාණයෙන් තමයි අද දවසම ජීවත් වෙන්නේ කියලා. අතුරුපසක් යම්කිසි ගන්න අදහසක් තියෙනවා නම් බත් වැළඳීමට ප්‍රථමයෙන්ම වැළඳීමට පටන් ගැනීමට ප්‍රථමයෙන් අපි හිතමු කෙහෙල් ගෙඩියක් වළඳනවා නම් කෙහෙල් ගෙඩිය තමන් ළඟට තියාගන්න ඕනේ. මේ එක ගෙඩියයි වළඳන්නේ එතනින් හට වළඳන්නේ නැහැ. එහෙම නැත්නම් ගෙඩි දෙකයි වළඳන්නේ එතනින් හට වළඳන්නේ නැහැ කියලා ඒ ප්‍රමාණය ලං කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් යෝගට් එකක් හරි කිරි හරි මොන හරි ගන්නව නම් පළතුරක් හරි තමන්ගේ පිඟානට කිට්ටු කරලා අදිස්ථාන කරන්න මේ ප්‍රමාණය වළඳනවා. මීට අඩුත් නැහැ වැඩිත් නැහැ කියලා. දැන් මේ ක්‍රමයේදී බෙදාගත්ත ප්‍රමාණය ඉතුරු කරන්න තහනම්. ඉතුරු කරන්න බෑ. ඒ නිසා තමන්ට ආහාරයට ගන්න බැරි ප්‍රමාණයක් ලං කරගන්න බෑ. පටන් ගත්තට පස්සේ සියලුම ඒ අදිස්ථාන කරපු ප්‍රමාණය වළඳලා අවසන් කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි දෙවෙනි භාජනයකින් කිසි දෙයක් ගන්න බෑ. කෙහෙල් ගෙඩියක් තියාගත්තත් අතින් කෙහෙල් ගෙඩිය නම් අතින් අරන් ආහාරයට ගන්න පුළුවන්. නමුත් කටින් කඩලා කන්න බෑ. අතින් කඩලා කටේ තියාගන්න ඕනේ. කටට ගැනීමේදී මේ කටින් කඩලා කන ක්‍රමය කරන්නේ නැහැ. දෙවෙනි යෝගට් හෝ යම් කිරිපැණි හෝ යම් දෙයක් ගන්නවා නම් තමන් වළඳන පිඟානට හෝ පාත්‍රයට හෝ ඒ පිඟානයටම ඒ තියෙන ආහාර ඉවරුණාට පසුව හෝ ඒකටම දමාගෙන වැළඳිය යුතුයි. වෙන දෙවෙනි භාජනයක් ගන්න බෑ. දෙවෙනි භාජනයක් ගත්ත ගමන් මේ දුතංගේ බිඳෙනවා මේ කියලා සඳහන්. ඉතින් මේ දුතංග රැකීමේදී තමන්ට තමන්ගේ තියෙන කෙලෙස් මතුවෙලා ඒ කෙලෙස් වල ස්වභාවය දැනගන්න ලැබිලා ඒ කෙලෙස් වලින් ඉතා ඉක්මනින් මිදෙන්න ක්‍රමයක් ලැබෙන නිසා භාගතුන් වහන්සේ මේ දුතංග රකින්න කියලා තියෙනවා. අමතර වශයෙන් කැමති නම් විතරක්, සිහිය වැඩෙනවා නම් විතරක්, රෝගී වෙන්නේ නැත්නම් විතරක්. ඉතින් මේ දුතංග දෙක ගැන සඳහන් කරේ දුතංග 13ක් සඳහන් කරලා තියෙනවා. නමුත් ගෙහියන්ට සුදුසුයි කියලා කියන්න පුළුවන් මේ දුතංග දෙක. ඉතින් ඒ නිසා ආර්යකාන්ත වන මට්ටමටම සීලය රැකිය යුතුයි. සීල විසුද්ධිය සම්පූර්ණ වීමට අමතරව කෙනෙකුට කැමති නම් දුතංග රකින්න පුළුවන්. ඉතින් අද අපි මේ සීල විසුද්ධියට පැමිණීම පිළිබඳව ඉතාම කෙටියෙන් කතා කරේ. ඉතින් මේ පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරලා ඉදිරියට යන්න මම ඉතින් සුදුසුයි කියන්නේ.
ඔව් බොහොම පිං ඔබතුමා බොහොම පිං සමින් මහත්මයා. ඔව් එහෙනම් අපි යොමුමු අපේ ධර්ම සාකච්ඡාවෙන් අපි කල්‍යාණ මිත්‍රයන්ට බොහෝ ගොඩක් ප්‍රශ්න ඇති. අපි මේ ඉස්සර සීලය සම්බන්ධව කතා කරා. අද මම හිතන්නේ අලුතෙන් ආපු කට්ටියක් ඉන්නවා. එතකොට ඒ අයට යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් ඉන්න අයට ප්‍රශ්න තියෙනවා නම් මේ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න ඉවසන්න.
ඉරුවන් සරණයි. ඔබතුමාට බොහොම පිං විස්තර කිරීම ගැන මේ මට තියෙන ප්‍රශ්නයක්. දැන් ඔබතුමා පැහැදිලි කරපු මේ දුතාංග සීලය ගැන, එතකොට දැන් අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු විදිහට ඒ සිල්පද කැඩුනහම ඒක රැකලා ආරක්ෂා මේ ආපහු සිල්පද හදාගෙන සීලය ඉදිරියට ගෙනියනවා වගේ මේ දුතාංගත් දැන් එක දවසක් කැඩුනොත් ඊළඟ දවසේ ඉඳලා ආපහු හදාගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක මේ සුදුසුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. බොහොම පිං.
ඔව් ඒ ප්‍රශ්නය දුතාංග කැඩුනොත් නැවත සමාදන් වෙන්න බැරිද කියන කාරණාව පුළුවන් එක දවසකදී කැඩුනොත් නැවත පහෝදා ඉඳලා සමාදන් වෙලා දිගටම රැකගෙන යන්න පුළුවන් ඒ සමාදන් වීමේදී ඒකාසනිකංගයේ සමාදන් වෙමි දෙවෙනි ආසනයක හිඳ නොවලඳමි කියන ක්‍රම දෙකකින් ඕනෑයකට සමාදන් වෙන්න පුළුවන් කියලා තියෙනවා ඒකාසනිකංගය පත්තපිණ්ඩිකංගය සමාදන් වෙමි දෙවෙනි භාජනයක ආහාර ගැනීමෙන් වළකිමි කියන ක්‍රම දෙකටම සමාදන් වෙන්න පුළුවන් කියලා තියෙනවා. නමුත් ඒ දුතාංගයක් හැදුණා කියලා කලකිරෙන්න අවශ්‍ය නැහැ. නැවත පහවදා ඉඳලා සමාදන් වෙලා ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉතාම සුදුසුයි.
ඔව් එහෙනම් තව කෙනෙකුට තියෙන ප්‍රශ්න තියෙනවා යොමු කරන්න පුළුවන්. මොකද අපි ඇත්තටම අපි යන්නේ මේ ආරස්ථාංක මාර්ගය යන ගමනක් මේක. මේකෙන් අපිට පැහැදිලි වෙනවා සීලය කොච්චර දුරට අපිට වැදගත් වෙනවද කියලා මේ ගමනට විශේෂයෙන් මෙතන ඉන්න ඔක්කොම මම හිතන්නේ හැමෝම 99%ක් මෙතනින් භාවනා කරන කට්ටිය. ඉතින් ඒ ඇයිට මම හිතන්නේ සීලය දැන් මහත්මයා පැහැදිලි කරා සීලයේ නොපිහිටීමෙන් අපිට යම්කිසි සමාජයක් ඇති කරගන්න බැරි බව. ඒක නිසා අපිට ඒ නොපැහැදිලි තැන් තියෙනවා නම් අපිට දැනට ආරක්ෂා වෙන්න නැති තැන් තියෙනවා නම් අපි ඒව අධේදියම්ම මම හිතන්නේ මේ නැවත අලුත් කරගන්න ඕනේ. කියන්නේ අපේ අලුත් විදියට හිතන්න පටන් ගන්න ඕනේ. කියන්නේ අපි හැමදාම දවස් 30ම පන්සල් ගියත් මම හිතන්නේ වැඩක් වෙන්නේ නැහැ අපි සීලයට පිළිතලා නැත්තම්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අවස්ථාව කොහොමද අරගෙන තියෙන ප්‍රශ්න යොමු කරන්න මහත්මයාට හොඳයි කියලා සම්බන්ධ.
තෙරුවන් සරණයි සමින්ද මහත්මයාට කිව්වේ මේ ආලේපන පාවිච්චි කරන්න එපා එහෙම කියලා. දැන් මේක පොදු මේ විදිහටම බලනවා කාන්තාව ඉතින් විදේශ රටවල ඉන්න අය අපි සාමාන්‍යයෙන් එළියට ගියත් ඕක මොනවා හරි ගාගෙන එහෙම තමයි නී යන්නේ. දැන් එතනින් දැන් අපි අවබෝධයෙන් ඒක කරන්නේ මේක සමාජයේ ජීවත් වෙන්න ඕනේ හින්දා කරන්නේ කියන කල්පනාවෙන්ම උනත් ඒව ගාගෙන යන්නේකින් යම් සීලයක් කැඩීමක් හෝ එහෙම දෙයක් සිද්ධ වෙනවද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
සමින්ද මාත් ඇහෙනවද?
තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ඇහෙනව නේද?
ඇහෙනවා සමින්ද මාත් ඇහෙනවා. ප්‍රශ්නේ ඇහුණාද ඔබතුමාට?
ඔව් ඇහුණා. ඉතින් ඒකෙදි මෙහෙමයි පංච සීලය රැකීමේදී ඒ ආලේපන පාවිච්චි කිරීමෙන් සීලේ බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ඉන්නකොට භාගතුන් වහන්සේ ඒ සිල්පදය මුලින්ම ඉතින් පන්සිල් වල ඉඳලා අටසිල් වලට පැමිණෙද්දීම එවැනි සිල්පද යොමු කරලා තියෙන්නේ මේ ශාරීරිය පිළිබඳව තිබෙන තණ්හාව අඩු වෙන විදිහේ සිල්පදයක් නිසා. ඉතින් අපිට සමාජයට මුහුණ දීමේදී අපි අපේ ශරීරය ගැන කොයිතරම් සැලකිලිමත් වෙනවාද කියන කරුණ මත ශරීරය කොයිතරම් උපාදාන වෙලා තියෙනවද කියන කාරණයට සම්බන්ධ නිසා එවැනි සිල්පදයකට මේ පටහැනි ආකාරයකට නැතුව මේ භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ඉන්න පුළුවන් නම් කෙනෙකුට ඒ පුද්ගලයාගේ හිත නිවනට ඉක්මනට යොමු වෙනවා. මොකද ශරීරය පිළිබඳ තියෙන උපාදාන වලින් ගැලවෙන නිසා. ඉතින් තමන්ගේ පෞද්ගලික කැමැත්ත අනුව පන්සිල් රකින්න, එහෙම නැත්නම් අටසිල් රකින්න, එහෙම නැත්නම් ක්‍රමානුකූලව පන්සිල් වල ඉඳද්දි පවා ටික ටික හරි මේ තමන්ගේ ශරීරය අනුන්ට පේන ආකාරය පිළිබඳ තමන්ට තියෙන තණ්හාවෙන් මිදීම පිණිස තියෙන සිල්පද පිළිවත් සැලකිලිමත් වෙනවා නම් මම හිතන්නේ භාවනාවේදී ඉක්මනට හිත සමාධිගත වෙනවා සහ මේ විදර්ශනාවට යොමු වෙනවා. ඉතින් ඒ නිසා මේ අනිවාර්ය කළ නැහැ භාගතුන් වහන්සේ පන්සිල් වලට මේ ඒ ආලේපන වර්ගය පාවිච්චි නොකළ යුතුයි කියලා. නමුත් අටසිල් වලදී අනිවාර්ය කළා තියෙනවා. පැහැදිලිද මාත්මී?
ඔව් තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි.
තෙරුවන් සරණයි සමින්ද මහත්මයා. ඒකටම අදාළ වූ ප්‍රශ්නයක් අහන්න යුතුනා. දැන් යම් කෙනෙක් තමන්ගේ හිසකේ පාට කරනවා නම්, ඒ කියන්නේ කළු පාට ඩයි එකක් දානවා වගේ දෙයක් කරලා තිබෙනවා නම්, ඒ වෙලාවේදී ඒක ප්‍රශ්නයක් වෙනවද? අටසිල් සමාදන් වීම මොකද එතනත් ශරීරයේ හැඩගැන්වීමක් හැටියට සැලකිය යුතු දෙයක්ද? ඒක කොයි විදිහට දිය දෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සමින්ද මහත්මයා. තෙරුවන් සරණයි.
ඔව් මේ මහත්මයා මේ ඒක කෙලින්ම අටසිල් වලට බලපාන කරුණක් හැටියට සඳහන් කරන්න කැමති. මොකද මේ ශරීරයේහි තියෙන තැන් අඩු තැන් පිරවීමත් තියෙන තැන් අලංකාර කිරීමත් කියන කාරණා දෙකම බලපානවා මේ ආලේපන විලේපන වලට තමතරව අටසිල් වලදී. මොකද ධාරණ මණ්ඩන විභූෂණ කියන ක්‍රම තුනම කියලා තියෙනවා. ඉතින් මේ මණ්ඩන කියලා කියන්නේ අඩු තැන් පුරවනවට, විභූෂණ කියලා කියන්නේ තියෙන තැන් අලංකාර කරනවට. ඒ නිසා ඒක කෙලින්ම බලපානවා කියලා කියන්න ඕනේ. අටසිල් කඩීමට හේතු වෙනවා මේ කිසකේ පාට කිරීමත් අටසිල් වලදී.
සමාවෙන සමින්ද මහත්මයා, එතෙන්දි කලින් කෙනෙක් කියන්නේ සිල් ගන්න සිල් සමාදන් වෙන කලින් ඒ වගේ දෙයක් කරගෙන තිබුණොත් ඒ සිල් ගත්තට පස්සේ එහෙම දෙයක් කරේ නැති වුණා කියලත් එතන වෙනසක් තියෙනවද? මොකද කලින් ඒ විදිහ දැන් අපි හැයඩයි එකක් හරි දාලා ඉන්න කෙනෙක් ගත්තොත් එයාට අටසිල් සමාදන් වුණාට පස්සේ එහෙම දෙයක් කරන්නේ නැත්නම් පවාරණේ වෙනකන් එතනදී සිල්පදේ කැඩීමක් සිද්ධ වෙනවද? ඒක කොයි විදිහට සිල්පදේට බලපාන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න සමින් මහත්තයා තේරුවන් සම්.
ඔව්, සිල්පදය ක්‍රියාත්මක වෙන්නේ සීලමය පුණ්‍යක්‍රියාව සිද්ධ වෙන්නේ සමාදන් වෙන වෙලාවේ, වලකින වෙලාවේ, විරති වෙලාවේ. දැන් ඒ නිසා කලින් හිසකේවල ඩයි දමලා තියෙනවා නම් යම් කිසි පුද්ගලයෙක් සිල්පද ගැනීමෙන් පසුව ඩයි දාන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒ සිල්පදයට බලපාන්නේ නැහැ. නමුත් ඒක වංචක ධර්මයක් හැටියට සිල් ගන්න කලින් දවසේ මේ ඩයි එක දානවා නම් ඉතින් මොකද ඒක අවංක භාවයක් නෙමෙයි, එතන චේතනාව පළුදු වෙලා තියෙන්නේ. එහෙම නැතුව දැන් සිල් ගැනීම පිළිබඳ අදහසක් නැතුව අපි දවස් කීපයකට කලින් ඩයි පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ සිල් ගන්න දවසේදී ඒ ඩයි තියෙද්දිත් ඒ පාට තියෙද්දිත් සිල් සමාදන් වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් සිල් සමාදන් වුණන් පසුව ඒ පිළිබඳව මේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඩයිය දැන් නැති වෙන්න, එතන අලංකාර කරන්න විශේෂයෙන් වග බලා ගන්න ඕනේ. හැබැයි ඉතින් අර මේ මං කිව්වා වගේ අර මේ වංචා කිරීමේ අදහසින් මේ සිල් ගන්න දැන් පොහේ දවසට කිට්ටු වෙනකොට දවස් 3-4කට කලින් මේ ඩයි ගන්නවා කියලා යම් කිසි කෙනෙක් කරොත් එහෙමනම් පොහේ දවසට සිල් හිටින්නෙත් නැහැ කියලා කියන්න පුළුවන්. මොකද සීලමේ චේතනාවක් නැති නිසා.
සමහරවිට සම්මතන ප්‍රශ්නයක් තියෙන අහන්න. අපි දැන් මේ ආජීව සීලය කියලා සමාදන් වෙනවා, අපි සමාදන් වෙනවා මේ සම්පප්පලාපා වේරමණී සික්ඛප්පදං සමාදියාමි කියලා. ඉතින් මේක කොහොම අමාරු දෙයක් මේ සීලයේ මේ සමාදන් වුණාට පස්සේ රැකීම බොහොම අමාරු දෙයක්. මොකද අපි සමාලාට මේ දිවිජීවිත ගත කරනකොට අපේ දේවල් වලට හිටපුවා අපේ අපිට දන්නේ නැතු විසිටර්ස්ලා වගේ එනකොට අපි සමහර ලාවට අපිට බොහොම අමාරු වෙනවා මේ සිල්පදේ රකින්න. දැන් අපි ඒ වගේ සිල්පදයක් රකින්න නම් කලින් දන්නවා නම් මේක රැකීමට හැකියාවක් නැහැ කියලා ඒක සමාදන් නොවීම ඉන්න සුදුසු. මේ ඒ සම්පප්පලාප වේරමණී සික්ඛාපදේ සමාදන් වුණාම අපි කොයි විදිහෙන්ද ඒක තාමත් අමාරු කියලා මම පුදුලිකව මට නම් ඒක හරිම අමාරු වෙන වෙලාවල් තියෙන අහසුතාවට පත් වෙන වෙලාවක්. ඒ වගේ වෙලාවට සමාජලාට අපි නොදැනත්ම හිතේ ද්වේෂයක ඇති වෙන ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට කොහොමද ක්‍රියා කළ යුත්තේ කියලා සඳහන් කරන සරණයි.
සමින්ද මහත්මයා, ඒ කියපු කාරණේටම විහිළු තහළු කියන එකත් ඇතුළත් කළාම කියන සම්ප්‍රප්ලාපා කියන එකට, මොකද අපි නිතරම විහිළු තහළු කරන සීලේ කීිතියත් ඒකත් පොඩ්ඩක් ඇතුළත් කළාම කියන හොඳයි කියලා සඳහන්.
පෙරවන් සරණයි, මුලින්ම විහිළු තහළු ගැන මම කියන්න කැමති. මේ විහිළු තහළු කරාම මේ අටසිල් නෙමෙයි පන්සිල් කැඩෙන්නේ. මොකද මේ බොරුව කියන එකටම අයිති කරලා තමයි විහිළු තහළුව දේශනා කරලා තියෙන්නේ. දැන් සම්මා ප්‍රෝගයෝදලා වුණත් විහිළුවක් කරන්න යනවා නම් ප්‍රකාශයක් කරන්න බෑ, ප්‍රශ්නාර්ථයකින් කරන්න ඕනේ. නමුත් ඒ වගේ දේවල් කරන්න යාමේදී සීලය පළුදු වෙනවා මිසක් පිරිසිදු බවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා විහිළු කිරීම විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලාම විශේෂයෙන් සඳහන් කරේ. ඒකයි එහෙම කියලාම තියෙන නිසා. අනික් කාරණේදී මේ මහත්මයා අහපු කාරණේදී දැන් සම්ප්‍රප්පලාපා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් දහම් කරුණක් සම්බන්ධයෙන් තොරව කිසිම කෙනෙක් ගැන කතා කරන්න බෑ. රජ කෙනෙක් ගැන කතා කරනා වුණත් මේ කොසල් රජුරෝ මෙවැනි පින්කමක් කරා කියලා සඳහන් කරන්න පුළුවන්. කොසල් රජුරන්ට මේ තරම් සේනාව හිටියා මේ තරම් සැපවින්ද කියලා කතා කරන්න බෑ කියලා කියලා තියෙනවා. ඉතින් මේ සම්ප්‍රප්පලතා වේරමණී ක්‍රමය ගැන බොහෝ සෙයින් සඳහන් කරලා තියෙනවා. ස්ත්‍රියක් ගැන හෝ පුරුෂයෙක් ගැන හෝ කතා කරනවා නම් ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න පුළුවන්. හැබැයි සඳහන් කළ යුතු විශේෂ කාරණේ තමයි භාගතුන් වහන්සේ මේ සිල්පදයේ සමාදන් වෙලා රකින්න කියලා උපදෙස් දීලා නැහැ. ඒ කියන්නේ උපසම්පදා සීලයටවත් පන්සිල්, අටසිල්, දසසිල්, සාමනීර සිල්, උපසම්පදා සිල්, දුතංග සහිත උපසම්පදා සිල් වලදී දුතංගයකටවත් යොදලා නැහැ. භාගතුන් වහන්සේ නමුත් ඒ පිළිබඳව ඉතා සිහියෙන් ඉන්න කියලා කියනවා. සම්ප්‍රප්පලාපකෙන් දෙතිස් කතාවෙන් තොරව ඉන්න කියලා කියන දෙතිස් කතාවට සියලු කතා අයිති වෙනවා. නමුත් ඒ දෙතිස් කතාව සම්බන්ධයෙන් ඒ ධර්ම කාරණාවක් කතා කරන්න අවසර දීලා තියෙනවා. ඒ කියන්නේ රජුන් ගැන, සොරුන් ගැන, මේ අඟුලිමාල කියලා සොරෙක් හිටියා. නමුත් මෙවැනි ක්ලේශයකට අහු වුණා ගුරුවරයාට තියෙන ගෞරවය නිසා. නමුත් පසුකලෙක භාගතුන් වහන්සේ නිසා අරහත්ත්වේ ලබන්න පුළුවන් වුණා. එහෙම කතා කරන්න පුළුවන්. නමුත් සොරාගේ ශක්තිය, සොරාගේ අනික් කරුණු පිළිබඳව ධර්ම කාරණයකින් තොරව කතා කරන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේ ආජීවස්තමක සීලය සමාදන් වීම පිළිබඳව සඳහන් කරනවා නම් ආජීවස්තමක සීලය කෙලින්ම ආරෂ්ඨාංග මාර්ගයට සම්බන්ධයි. ළඟම සීලය තමයි ආජීවස්තමක සීලය. නමුත් භාගතුන් වහන්සේ මේ සියල්ල දන්න භාගතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට, නිවන පිණිස සමාදන් වෙන සීලයට ආජීවස්තමක සීලය සමාදන් වෙන්න කියලා උපදෙස් දීලා නැහැ. ඉතින් මේ කාරණය රේරුකාණී මහානායක හාමුදුරුවෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. මේ අරණ්‍යවල මේ පැමිණ පුද්ගලයන්ට ආචාර ක්‍රමයේ අනුව අපිත් මේ විචාරයකින් තොරව මේ හැමෝටම ආජීවස්තමක සීලය සමාදන් කරවනවා කියලා. නමුත් ඒ සමාදන් කරවන්නේ සම්පූර්ණ ආජීවස්තමක සීලය නෙමෙයි, තුන්වෙනි ශික්ෂාපදයේ වෙනකොට කාමීසු මිත්‍යාචාරා කියන ශික්ෂාපදයේ යොදලා සමාදන් කරවන්නේ. හරි, දැන් භාගතුන් වහන්සේ පහළ වෙන කලින් පවා හිටපු තවුසෝ රකලා තියෙන්නේ ආජීවස්තමක සීලය. ඒ සීලය රකින්න සමාජයේ ඉඳද්දි හරි අමාරුයි. සමාජයෙන් වෙන් වෙලා රකලා තියෙන්නේ. ඉතින් එතනදී ඉතා ඉක්මනින් හිත වැඩිවීමක් සිද්ධ වෙනවා. නමුත් භාගතුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ ආජීවස්තමක සීලය මේ සම්ප්‍රප්පලාප කියන කොටස ගන්න කියලා නැහැ. දැන් උපසම්පදා සීලයට අනික් සිල්පදනම් යොදලා තියෙනවා. නමුත් මේ සම්ප්‍රප්පලාප වේරමණී කියන එක ශික්ෂාපදයක් හැටියට සමාදන් වෙලා රකින්න කියලා නැත්තේ භාගතුන් වහන්සේ ඒ අපිට ඇති වෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව සර්වඥාණයෙන් දැකපු නිසා වෙන්නේ නැති. ඉතින් පන්සිල් හෝ උපෝසකට සිල් හෝ රැකලා ඉතුරු සිල්පද තුන හතර රකින්න උත්සාහයක් කරනවා මිසක් සමාදන් වෙලා රකින්න කියලා අපිට උපදෙස් දීලා නැති නිසා නිවන පිණිස උත්සාහ කරන පුද්ගලෙක් භාගතුන් වහන්සේගේ උපදේශයට අනුවම කරනවා නම් සමහන් කර පරිදි තිසරණ සහිත පන්සිල්, ආදි බ්‍රහ්මචාරී පන්සිල්, අෂ්ටාංග උපෝසත සිල්, දසාංග උපෝසත සිල් කියන ඒ සිල් වලින් එහාට යනවනම් දුතංග වලට යන්න. නමුත් මේ පිසුනා වාචා, පරසා වාචා, සම්ප්‍රප්පලාපා කියන තුන ගැන සිහියෙන් ඉන්න ඕනේ. මොකද දැන් භාවනා කරද්දී ඒ තුنين ක්‍රමානුකූලව මිදෙනවා. නමුත් අපිට කොයිතරම් භාවනා කර කර ඉන්න කෙනෙක් වුණත් හදේට යන්න ගියත් මගදී මිනිස්සෙක් හම් වෙලා මොන හරි ඇව්වොත් එහෙම කියද්දි කැඩෙන්න පුළුවන්. ඒ නිසා එවෙන් ඒ කොහොමද මේ මහත්මයා මේ ප්‍රමාණවත්ද පිළිතුරු?
එහෙමයි සම්මත මාත බොහොම පිං එක ගොඩක් ප්‍රමාණවත්. ඒ කියන්නේ ගැටු කීපයක්ම මුලදී ඇති වුණා. ඔබතුමා ඒ සඳහන් කළ විදිහේ ඒක ඉලාකරණයක් දෙවන් සර්ණයි.
තිරුවන් සරණයි සියලු දෙනාටම. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. මහත්මයානි, මගේ ප්‍රශ්නේ නම් දැන් මේ සමාධියකට පත්වීම සඳහානේ මේ සීලය සම්පූර්ණ කරගන්න ඕන. එතකොට දැන් අපි සීලයක් අදිස්ථාන කරලා ඉඳගත්තාම අපි ඉතින් දැන් හිතමු දැන් තම පැයකට අපි භාවනා කරන්න යනවා. ඒ අතරතුරේදී අපි මේ දැන් අපි ටිකක් දැනුවත් වෙලා ඉන්නේ මේවා ගැන සිල් ගන්න. එතකොට අපි හිතින් මේවා ඔක්කොම අනුමෝදන් වෙලා ඉඳගත්තුම මගේ චිත්තවිසුද්ධිය සම්පූර්ණ වෙලාද තියෙන්නේ කාලය තුලද? ඔබතුමාට ප්‍රශ්නේ තේරුම් නැත්නම් මම නැවත මේ විස්තර කරන්න ඉතිරන් සර්ණ.
තේරුවන් සර්ණයි, මට ප්‍රශ්නේ ඇහෙන්න තේරුවන්. තේරුවන් සර්ණයි, සමහර වෙලාවට මට ප්‍රශ්නේ ඇහුනේ නෑ. මේ නැවත ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
මේ තිරුවන් සරණයි කියලා දෙන අතර මගේ ප්‍රශ්නේ නම් දැන් අපි මේ සමාධියකට යන්න තියෙන අපහසුය තමයි මේ සීලය සම්පූර්ණ නැත්තම්. එතකොට අපි දැන් මේ දැනුවත් වෙලා තියෙන නිසා මේවා මේ සීලය ගැන අපි හිතින් මේ සියලු දේ අදිස්ථාන කරගෙන භාවනාවකට වාඩි වුණාම ඒ වෙලාව තුලදී මගේ සීලය චිත්තවිසුද්ධිය සම්පූර්ණ වෙලාද? නැත්තම් මේ ඔබතුමා ඔය මේ විස්තර කරපු ආකාරයට චිත්තවිසුද්ධිය මේ සීලවිසුද්ධිය සම්පූර්ණ කරගන්න කොයිතරම් භාවනාව කොයිතරම් කාලයක් රැකලාද භාවනාවකට යන්න ඕන? මේ දැන් පැහැදිලිද මන් දන්නේ නැහැ. තිරුවන් සරණයි පැහැදිලි කරන්න නැවතත් කියන්නම් මම අවශ්‍ය නම්.
තිරුවන් සරණයි මහත්මයා, මේ ඔබතුමා සඳහන් කර පරිදි මේ ආර්යකාන්ත සීලයක් තිබිය යුතු සමාධිය වැඩෙන්න. නමුත් සතිපට්ඨානය වැඩිම පංචශීලයට මේ ආධාරකයක් වෙනවා වගේම පංචශීලය සම්පූර්ණ වී තිබීම සතර සතිපට්ඨානය වැඩිමිට ආධාරකයක් වෙනවා, අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී වෙනවා කියලා විනම සඳහන් කරලා තියෙනවා. මොකද දැන් බොහෝ සෙයින් අපිට සමහර කෙනෙක් කියනවා මුලින්ම සිල්පද පහ රකින්න කියලා අපි යම් පුද්ගලයෙකුට කිව්වහම ඒ පුද්ගලයා කියනවා මේ සත්තු මරණයක නවත්තන්න හරි අමාරුයි, මේ මදුරු මරනවා අපි අතින් එහෙම එහෙම කියලා කියනවා. නමුත් ඒ පුද්ගලයා පසු කලක ඇවිල්ලා කියන්නේ ඒක නෙමෙයි, සත්තු මරණක නම් කොහොම හරි නවත්ත ගන්න පුළුවන්, ඒත් බොරු කියන එක තමයි නවත්ත ගන්න අමාරු කියලා. මොකද මුලින්ම තමන්ට සිහිය අඩු වුණාම සිහිය නැතුව වචන පිට වෙනවා. එතකොට තමන් බොරු කියනවද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රාණඝාතාදී සිල්පද රැකගෙන එනකොට ඒ පුද්ගලයාගේ සිහිය වැඩිවීම නිසා ඒ පුද්ගලයාට තමන් කතා කරන වචන පිළිබඳ අවධානය වැඩි වෙනවා. ඒ වැඩි වුණාම තමයි තේරෙන්නේ මේ බොරු කියන එක නවත්තන්න හරි අමාරුයි කියලා. ඒ විදිහට දැන් සීලය ආර්යකාන්ත වෙනකම්ම භාවනා නොකර ඉන්න කියලා නැහැ. භාවනාව යෙදෙන්න ඕනේ. නමුත් සීලයත් සම්පූර්ණ කරන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් භාවනාවේ සම්පූර්ණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සීහිය වැඩි වෙන්න සීලය සම්පූර්ණ කිරීමත් පහසුවක් වෙනවා. ඒ නිසා මෙච්චර කාලයක් මම සිල් රැකලා ඊට පස්සේ භාවනා කරනවා කියලා කරන්න භාගතුන් වහන්සේ උපදෙස් දෙනවට වඩා කියලා තියෙන්නේ මේ ප්‍රාථමික කියන්නේ එක්තරා සීලයක් ප්‍රාථමික සංවර සීලයක් රැකලා භාවනා හිත යොදවන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒකෙදී දැන් අපිට මේ අවස්ථාවේදී නම් හැබැයි කියන්න වෙනවා මේ ඝනකමොග්ගල්ලාන සූත්‍රයේ තියෙන විදිහේ ඉන්ද්‍රිය භාවනාවාදී ඉන්ද්‍රිය සංවර සීලයාදී අනිකුත් සීල රකින්න ඕනේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ මොකද මේ සිහිය පැවැත්වීම පුරුදු වෙන්න නිසා. දැන් යම්කිසි පුද්ගලයෙකුට ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් ඒ පුද්ගලයා ගමන් කරද්දී කොයි දිශාව බලන්න ඕනද කියලාවත් දන්නේ නැහැ. මොන දිශාව බලන් හිටියොත් තමන්ට අකුසල ඇති වීම සිද්ධ වෙනවද, මොන දිශාව බලන් හිටියම අකුසල ඇති වෙන එක අඩු වෙනවද කියලා තමන් දැනගන්නේ ඉන්ද්‍රිය භාවනා සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය. ඉතින් ඒ නිසා මේ ක්‍රමානුකූලව හිත වඩාගෙන යෑමේදී අපි අනික් දවසේ මේ පිළිබඳව සාකච්ඡා කරමු. නමුත් භාවනා කරන එක නවත්තලා කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මුලින්ම සීලය පිළිබඳ දෙඩි අවධානයක් තියෙන ඕනේ. දෙඩි අවධානය ගන්නෙ කොහොමද කියනවනම් උදේට සමාදන් වෙන්න ඕනේ සීලය. ඒ සීල්පද එකින් එකට කැඩෙන විදිය ඉගෙන ගන්න ඕනේ. කැඩෙන විදිය ඉගෙන ගන්න ඕනේ, මිදෙන විදිය කල්පනා කරන්න ඕනේ, Tamanta අද දවස ඇතුළත තියෙන කටයුතු ආවර්ජනය කරන්න ඕනේ. ආවර්ජනය කරලා මේ කටයුත්ත කිරීමේදී ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදේ කැඩෙනවද, මේ ශික්ෂාපදේ මේ කාර්යභාරය කිරීමේදී හොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ කැඩෙනවද යනාදී වශයෙන් වෙන වෙනම කල්පනා කරලා බලන්න ඕන. තමන් රකින්න සිල්පද සියල්ලම ආවර්ජනය කරමින් තමන්ට අද දවසේ තියෙන වැඩ කටයුතු දිහා බලන්න ඕන. එතකොට යම් තැනකදී සීලයක් කැඩෙනවා වගේ පේනවනම් එතෙන්ට උපක්‍රමයක් හොදන්න ඕනේ. ඒ කාර්යභාරය එක්ක නවත්තනවාද, එහෙම නැත්නම් කරනවද, නැත්නම් කරනවා නම් සිල් කඩා ගන්න නැතුව කොහොමද කරන්නේ කියන කාරණේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ විදිහට දවස පුරාම වැඩ කරද්දි උදේ කල්පනා කරලා බලලා වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කරනකොටත් කල්පනා කරලා බලන්න ඕනේ මේ වැඩේ කරද්දී මේ කාර්යයේදී මගේ සිල්පදයක් හැදිනවද? මන් රකින්න පොරොන්දු වෙලා තියෙන සිල්පදයක් හැදිනවද? ඊට පස්ව ඒ කාර්යභාරය අවසන් වුණාට පස්සේ නැවත ආවර්ජනය කරලා බලන්න ඕනේ මේ යම් කාර්යයක් මම කරාද මේ කාර්ය කිරීමේදී මං අතින් යම් සිල්පදයක් හැදුනද කියලා. මේ ක්‍රමයට කියනවා සීල භාවනා කියලා. ඒ සිල් වැඩිම කියලා කියන්නේ. ඉතින් භාගතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ටත් මේ ක්‍රමයටම තමයි සිල් පිරිසිදු කරන්න දේශනා කරලා තියෙන්නේ. ඒකෙදී භාගතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේදී යම් පුද්ගලෙක් සීලය පිරිසිදු කරා නම් මේ ක්‍රමයටමයි, අනාගතයේදීත් යම් කිසි පුද්ගලෙක් සීලය පිරිසිදු කරනවා නම් මේ ක්‍රමයටමයි, වර්තමානයේත් යම් කිසි පුද්ගලෙක් සීලය පිරිසිදු කරනවා නම් මේ ක්‍රමයටමයි කියලා. කොහොමද යම් කාය කර්මයක් හෝ වචී කර්මයක් හෝ මනෝ කර්මයක් හෝ කරන්න කලින් සීලයට විශේෂයෙන් බලපාන්නේ කාය කර්ම වචී කර්ම දෙක. යම් කර්මයක් කරන්න කලින් හිතලා බලන්න ඕන සිල්පද කැඩෙනවද කියලා. කරනකොට කරන ගමන් කල්පනා කරලා බලන්න ඕන සිල්පද කැඩෙනවද කියලා. කරාට පස්සේ ආවර්ජනය කරලා බලන්න ඕන. මෙන්න මේ ක්‍රමයට සීලය ගැන දවස පුරාම දැඩි අවධානයකින් යෙදෙනවා ඉන්නවනම් අන්නේ ක්‍රමයට කියනවා සීල භාවනා කියලා. ඉතින් අන්නේ ක්‍රමය සාමාන්‍ය කාලයක් කරනවා නම් ඉතාම හොඳයි. ඒ අතර සාමාන්‍ය කමඨහනක් යටතේ භාවනා කිරීමත් කරාට වරදක් නැහැ. පැහැදිලිද මහත්මයා?
ඔව්, තිරුවන් සරණයි මහත්මයා. ඔව්, මට ඔබතුමාගේ සියල්ල පැහැදිලි. මම මට ඒක වැඩියෙන්ම දැනගන්න උනේ දැන් අපි භාවනාවට ඉඳ ගන්නවා මේ පැය ඇතුළත. එතකොට අපි සම්පූර්ණ අදිස්ථාන කරගෙන ඉන්නේ මේ සීලය සම්පූර්ණ කරගෙන ඉන්නේ ඒ අවස්ථාව තුළදී අපේ චිත් මේ සීල විසුද්ධිය සම්පූර්ණ වෙලාද කියන ඒ පැය ඇතුළත ඉඳ ගන්න පැය ඇතුළත අපේ චිත්ත විසුද්ධිය නේ සීල විසුද්ධිය සම්පූර්ණ වෙලාද අනේ සමා වෙලා ඒකට කිටි පිටින්
ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ මහත්මයා දැන් අපි මෙහෙමයි දැන් අපි පන්සලට ගියහම ස්වාමීන් වහන්සේලා අපිට කියනවා දැන් ඔය පින්වතුන් ඉඳගෙන දැන් සිල් සමාදන් වෙන්න කියලා සිල්පද ටික දේශනා කරනවා අපිත් ඒ අනුව ඒ සිල්පද උච්චාරණය කරලා සමාදන් වෙනවා. දැන් එතනදී ප්‍රාණඝාතයෙන් කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියද්දී අපේ අදහස අනුව තමයි සීලමේ චේතනාව අනුව තමයි සම්පූර්ණ සිල්වතෙක් වුණාද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් යම් පුද්ගලෙක් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා වචනෙන් උච්චාරණය කරාට මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා සරලව හිතුවත් ඒ පුද්ගලයා දන්නවනම් තමන් දැන් මේ පන්සලෙන් නැගිටලා ගෙදරට ගියාම ගෙදර පත්තයෙක් හරි නයෙක් හරි ඉන්නවනම් ඒ කාරණයෙන් මිදෙන්න ඒ පත්තයාව හරි නයාව හරි මරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් තමන් ගෙදර මදුරුව මරන්න වසවිස පාවිච්චි කරනවනම් එහෙම නැත්නම් තමන්ගේ ගෙදර තමන් සත්තු මරනවා සතුන් මරනවා කියන ක්‍රියාවෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ඒ සිල්පදෙන් විසුද්ධියක් තියෙනවා. ඒ විදිහට සිල්පදෙන් සිල්පදයට තමන්ගේ අවංක චේතනාව දවස පුරාම යෙදීම ආදී සියල්ල බලපානව භාවනා කරද්දී ඉඳගනිද්දී සීල විසුද්ධිය සම්පූර්ණද කියලා ඒ කාරණයට එන්න. එහෙම නැතුව ගම් ගෙදර මදුරුව මරණ වසවිස පාවිච්චි වෙනවා නම් කරපොත්තු මරණ වසවිස පාවිච්චි වෙනවා නම් ඒ වගේ දේවලුත් තියෙනවා නම් මහත්මයා අඳුර ගන්න මම අර සරල ක්‍රමයක් කිව්වේ. එතකොට තමන් කොයිතරම් හිතුවා සීල විසුද්ධියට ඇවිල්ලා නැහැ පළවෙනි සිල්පදෙන්වත්. ඒක පැහැදිලිද මහත්මයා?
හයි, අප්‍රමාණ පින් හොඳට පැහැදිලි වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පින්වත් මහත්මයා ඇහෙනවද?
ඇහෙනවා මහත්මිය කියන්න.
භූතාංගකාරයන් අතුරෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අග්‍රතැනේ කියලා මම අහලා තියෙනවා. ඒ වුණත් භූතාංග සීලය ගැන මට ඉතර දැනුමක් තිබුණේ නැහැ. ඔක්කා පිටා දර්ශනයේ ටිකක් උගලා දුන්නා. නැවත වතාවක් භූතාංග සීලය සම්බන්ධව කියලා දෙනවා. ඔබට අනේක වාරයක් පින් සිදුවේවා.
සාදු සාදු. අනිවාර්යයෙන්ම අපි දුතංග සීලය ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. කොහොමද රකින්නේ, කොහොමද සමාදන් වෙන්නේ, කොහොමද රකින්නේ, කොහොමද කැඩුණද කියලා දැනගන්නේ අනාදි වශයෙන් අපි සාකච්ඡා කරමු ඉදිරියේ.
මේ සමිඳ මහත්මයා මට තව ප්‍රශ්න මම මේ පොඩි වෙලාවකට මෙතන ඉවත් වුණේ ඒ විලයි මේ මේ උත්තරේ සැකුණක් ගන්න එහෙම නම් කියන්න ඕනේ නැහැ. දැන් අපි පංචශීලයේ කිස් අපි දන්නවා ජීවිත කාලය තුලම රැකිය යුතු සීලයක් කියලා අමෝසයෙන් ඊට එහා තියෙනවා උපෝසත කස්ඨාංග සීලය ඊළඟට දස සීල් තියෙනවා ඊට පස්සේ සාමනට සීල තියෙනවා මම 227ක් විතර වගේ ශික්ෂාපද තියෙනවා. එතකොට මේ අටසිල් යම් කිසි කරකිනන කාලයක් අවම තියනවාද උපුරම තියනවාද? ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපිට දවස් භාගයක් තුල අටසිල් රකින්න පුළුවන්ද? නැත්නම් පැය 12ක්ම කරන්න ඒක ගැන සම්පොඩ්ඩක් පැහැදිලි කරන්න සමිල්
මහත්මයා. මේ ධර්මයේ සඳහන් වෙන්නේ උපෝසත සීලයක් රකින්නවා නම් උදේ මේ ඉරම් උදා වෙන වෙලාවේ ඉඳලා රකින්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ පහෝදා ඉර උදා වීම දක්වා. ඉතින් ඒකෙදි සමහසන කියලා තියෙන අර්ධ උපෝසතයක් රකින්න පුළුවන් කියලා. නමුත් මේ අද කාලේ අපි රකින විදිහට නම් අර්ධ උපෝසතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අද අපි පන්සල් වලට ගිහිල්ලා උදේ 5ට 6ට 7ට වගේ සිල් සමාදන් වෙනවා. ඒ සමාදන් වෙලා හවස 4ට 5ට පවර්ණේ වෙනවා. එතකොට පැය 12ක් යෙදෙන්නේ නැහැ. ඊට අමතරව පැය 12ක් හිටියත් පුද්ගලයේ දැන් අපි හිතමු උදේට අපි සමාදන් වෙද්දී විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. විකාල භෝජනා කියන එක වේරමණී කියන එකේ තේරුම තමයි ඉර මුදුන් වූවායින් පසුව ඊළඟ දවසේ ඉර උදාවතේ අරුණ නැගිනතේ ආහාර ගන්නෙ නැහැ කියන එක. නමුත් මේ පුද්ගලයාගේ චේතනාව තියෙනවා නම් හවසට ගෙදර ගිහින් රැට ආහාර ගන්නවා කියලා උදේ ඒ පුද්ගලයා දන්නවා නම් සමාදන් වෙද්දි සීලමය වචනයක් මිසක් සීලමය චේතනාවක් නැහැ. එතකොට මේ සිල්පද 8ම සමාදන් වුණා කියලා සලකන්න බෑ මහත්මයා. දැන් යම් කිසි පුද්ගලයෙක් අවංකවම හෙට උදේ වෙනකම්ම රකින්නවා කියලා සිල්පද 8 සමාදන් වෙලා නමුත් අපි හිතමු රෑ 9ට හරි 10ට හරි යම් කිසි හේතුවක් නිසා ඔහුට පාලනය කරගන්න බැරුව ආහාරයක් ගත්තොත් එම්ම සිල් පවාරණය කළා හරි උදේ 7ට නම් සමාදන් වුණේ රෑ 7 වෙනකොට පැය 12ක් තියෙන නිසා අර්ධ උපෝසතයක් සම්පූර්ණයි. ඒ කාරණේදී රෑ 9ට පවාරණය වුණොත් අර්ධ උපෝසතයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි උදේ ඉඳලම සරසම් කරලා තිබුණා නම් රෑට පවාරණය කරනවා කියලා ඒ අර්ධ උපෝසතය සම්පූර්ණයි කියලා කියන්න ටිකක් අමාරුයි. ඉතින් ඒකෙදි දැන් අපේ අර්ධ උපෝසතයක ආනිසංශ තියෙන්නේ මහත්මයා ප්‍රේතවත්තු ප්‍රකරණේ. ඒ කියන්නේ කූට විනිශ්චය වස්තුව කියලා ප්‍රේතවත්තු ප්‍රකරණ කතාවක් තියෙනවා, කතා වස්තුවක්. ඒකෙදි බිම්බිසාර රජුරෝ මාසයක දවස් 6ක් සිල් සමාදන් වෙච්ච නිසා එන්නේන හැම කෙනාගේම අහනවා දැන් රජතුමා සිල් සමාදන් වෙලා පන්සලේ නැවතිලා නැහැ. රජතුමා රාජකාරිය ඉදිලා තියෙනවා. ඒකත් හොඳ උදාහරණයක්. ඉතින් ඒ එන රජු හම්බෙන්න එන හමු වෙන්න එන අනික් අයගෙන් අහනවලු මම සිල් සමාදන් මේ රජතුමා සිල් සමාදන් වෙලා ඉන්නේ මේ ඔය පිරිසත් සිල් සමාදන් වුණාද කියලා ප්‍රශ්නයක් හැම වෙලේම අහනවලු. ඉතින් අහන නිසා රජු මොන ගහන්නේ යම්කිසි කෙනෙක් යන්නේ ඉන්නවා නම් ඒ පුද්ගලයා අනිවාර්යෙන් එදාට සිල් සමාදන් වෙනවලු. මොකද රජුට අපි සිල් සමාදන් වෙලා නැහැ කියන ශක්තියක් නැති නිසා. නමුත් එක්තරා විනිශ්චයකාරවරේ යාළුවෙක් සමග රජු දකින්න ගිය වෙලාවේ රජු අහලා කියනවා ඔබ සිල් සමාදන් වෙලාද ඉන්නේ කියලා කිව්වම එසේ මහරජ කියලා ඔව් කියලා කියනවා. ඉතින් නැවත ආපසු පැමිණෙද්දී අර මිත්‍රයා අහලා කියනවා ඇත්තටම නුඹ සිල් සමාදන් වෙලාද ඉන්නේ කියලා. එතකොට කියනවා මේ මම සිල් සමාදන් වෙලා නැහැ. නමුත් රජු අහද්දි මට නැහැ කියලා කියන්න තරම් ශක්තියක් තිබෙන්නේ නැති නිසා මම සිල් සමාදන් වෙලා තියෙන්නේ කියලා කිව්වා කියලා බොරුවක් කියලා කියනවා. ඉතින් ඒ යාළුවා කල්යාණ මිත්‍රෙක් ඔහු කියලා තියනවා එහෙනම් කරන්න තියෙන්නේ දැන් සිල් සමාදන් වෙන එකයි. ඒ නිසා දැම්ම සිල්පදාට සමාදන් වෙන්න කියලා සිල්පදාට කියලා දීලා සමාදන් කරවනවා. මේ හවස. නමුත් දැන් මේ එවෙලෙම දැන් කාලා පටන් ගන්නවා කියලා එකක් නැහැ. එවෙලෙම කන්නේ නැතුව ඒ ඉන්න විදිහට සිල් සමාදන් වෙලා තියෙනවා. මේ පුද්ගලයා අවංකවම සමාදන් වෙලා පහෝදා උදේ වෙනකොට මේ කිසිවක් ආහාර ගත්තේ නැති නිසා උදරාබාධයක් හැදිලා මිය යනවා. මිය ගිහිල්ලා ඉපදෙන්නේ අර්ධ දෙවියෙක් හැටියට. ඒ කියන්නේ දවසෙන් භාගයක් සැප විඳින දෙවියෙක්, දවසෙන් භාගයක් දුක් විඳින ප්‍රේතෙක්. ඒ ආනිසංසය ලැබුණේ අර්ධ පොසතයක් නිසා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි සිල් ගන්න අහන කෙනෙකුට අපි කියන්නේ අර්ධ පොසතේ ආනිසංස කියලා තියෙන ප්‍රේතවත් ප්‍රකරණේ ඒ නිසා පුළුවන් තරම් උත්සාහ වඩන්න පූර්ණ උපෝසතයක් රකින්න. පැය 24ක උපෝසතයක් රකීම තමයි පූර්ණ උපෝසතය කියන්නේ කියලා අපිට කියන සිද්ධ වෙලා තියෙන මේ කාරණේ නිසා. පැහැදිලිද
මාත්මයා? මේ ඒ තුස මාත්මයා අහපු ප්‍රශ්නේ තමයි තව පොඩි දෙයක් මට අහන්න තියෙනවා. අපි දැන් මේ උපෝසත අත්ංග සීලි සමාදන් වෙලා පන්සලට හරි එහෙම නැත්නම් පන්සලේ ඕගනයිස් කරපු ශාලාවට හරි අධ්‍යායයට කියලා සමාදන් වෙනවා. ඊට පස්සේ ඒ වැඩත තහන යුණට පස්සේ අපි ගෙදරට එනවා. ගෙදර ආවට පස්සේ අපි කොහොමද ඒ දැන් අවදා හය වෙනකන් අපි කොයි වෙන් කොයි ආකාරයෙන්ද අපි ඒක සමාජ ජීවිතය මොකද සමාලට
හොඳ ප්‍රශ්නයක් මහත්මයා බොහොම ස්තුතියි මතක් කරාට. දැන් ඒ පන්සලට ගිහිල්ලා අෂ්ටාංග උපසත සීලේ සමාදන් වෙලා ඒ කටයුතු වල නියැලිලා විකාලයේදී කිසිම ඝන ආහාරයක් ගන්නේ නැතුව, ඒ කියන්නේ භාගතුන් වහන්සේ අනුමත කරපු ගිතෙල්, බටර්, තල තෙල්, ලුක්කකුරු මීපැණි කියන දේවල් වලට අමතරව ඝන ආහාර වළඳන්නේ නැතුව පළතුරු යුෂ ආදීන් යැපිලා ඉඳලා ගෙදරටත් ඇවිල්ලා, ඒ ගෙදරදී ඇවිල්ලා ඔබ මේ සිල්ගත් මේ පුද්ගලයාට ඇඳුම් මාරු කරන්න පුළුවන්. මේ ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්න අහනවා. මේ සිල් ඇඳගත්ත ඇඳුම මාරු කළොත් සිල්පද කැඩෙනවද? සමහරව අහනවා. ඒ නිසා මම මේ කියන්නේ ඇඳුම් මාරු කරන්න පුළුවන්. උතුරු සළුව ගලවන්න පුළුවන්. නාන්න පිරිසිදු වෙන්න පුළුවන්. ආදී ඕනම දෙයක් කරන්න හැකි. නමුත් රූපවාහිනිය බලන්න බෑ. රේඩියෝ එකට සමන් දෙන්න බෑ. ඊට අමතරව සින්දු ආහන්න සින්දු කියන ආදී දේවල් සිල්පද කරන දේවල් කරන්න බෑ. ඝන ආහාර ආහාරයට ගන්න බෑ. පළතුරු යුෂ ගන්නව නම් හොඳින් පෙරලා මේ කැබලි මොනක්වත් නැති ආකාරයකට රෙද්දකින් හෝ පෙරලා කැබලි නැතිම ආකාරයකට ආහාර මේ පානියන් ගන්න පුළුවන්. අනිත් කාරණේ මතක් කරන්න ඕන කාරණයක් තමයි දවල් ආහාරය ගත්තට පස්සේ විශේෂයෙන් දත් මැදලා හෝ කට පිරිසිදු කරගන්න ඕනේ. එහෙම නැත්නම් දතක අස්සක තිබිලා හරි යම් කිසි කැබැල්ලක් ආහාරමේ කැබැල්ලක් Tamanට දැනිලා ගිලුනොත් සිල්පදේ කැඩෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ওই බොහෝ භික්ෂුන් වහන්සේලා දවල් ආහාරය ගැනීමෙන් පසු මුව පිරිසිදු කරගන්නේ. ඉතින් ඒකත් වැදගත් කරුණක්. ඊට අමතරව ගෙදර ගිහිල්ලා කරන්න පුළුවන් බණ භාවනා කරන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, යම්සි රැකියාවේ කටයුත්තකේ දෙන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් සිල්පද කැඩෙන විදිහ එකක්වත් කරන්න බෑ. ඊට පස්සේ ඉඳලා පහුව දැන් අද උදේ 6ට නම් සමාදන් වුණේ නැත්නම් 7ට නම් සමාදන් වුණේ, පහුව දා උදේ 7න් පස්සේ නැවත පන්සල් ගත්තාම ආර්යකාන්ත වූ සීලයක් වෙන කැඩෙන්නෙම නැති සම්පූර්ණ පොසත් සීලයක් කරගන්න පුළුවන් ඒ සීලය.
මහත්මයා අපි දැන් ජයසයන මහසයන කියලා අපි සිල්පදය සමාදන් වෙනවා. එතකොට ගෙදර ඇවිල්ලා අපිට පුළුවන් ද ඔබ වාඩි වෙන්න, නිදාගත්ත ඇඳෙම නිදාගන්න, දැන් හස්රණෙන් වයිෆ් දෙන්නම එනවන එක මැන්දේ නිදාගන්න පුළුවන් ද? ඒ විදිහට සිල්පදේ කැඩෙනවද? කර්මකල පැහැදිලි
කරන්න. එහෙමයි මහත්මයා, මේ අර ස්ත්‍රීන් පුරුෂයන් එකට නිදාගන්නේ නැත්නම් ඉතාම හොඳයි. මොකද එතකොට මේ නිින්දදිවත් කැඩෙන්නේ නැති නිසා මේ ඉතින් අර මොකද මේ දැන් එක ළඟ නිදා ගන්න ගියොත් එම බැරි වෙලා හරි ඇඟිය අපහසුකට හරි පෙරලියා ගිහිල්ලා ස්පර්ශ වුණොත් ස්පර්ශ වෙලා හැරුණොත් දැනුණොත් එහෙම හැරෙනකොට ස්පර්ශ වෙලා තියෙන්නේ කියලා කැඩිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙන් වෙලා නිදා ගන්න එක ඉතාම වැදගත් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ ඇඳේ නිදා ගන්න පුළුවන්. ඒ ඇඳ ගොඩාක්ම එබෙන එකක් නෙවෙයි නේද? ඒ කියන්නේ තමන්ට අතිශයින් සැප පහසු නැත්තම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්වාමීන් වහන්සේලාටත් පොට්ට මෙට්ට ආදී දේවල් දන් දෙනවා, ස්වාමීන් වහන්සේලාත් සැතපෙනවා. ඉතින් ඒකෙදි සාමාන්‍ය මට්ටමේ අඟල් 4ක විතර මෙට්ටයකදී කැඩෙන්නේ නැහැ. නමුත් අඟල් 8ක් හෝ ඊට වඩා උස මෙට්ටයකදී තමන් ඉඳගත්තාම අඟල් 4කට වඩා එබෙනවා නම් ඒ ආසනේ ඉන්න එපා. ඒ කියන්නේ දැන් ඉඳ ගැනීමේදී අඟල් 4කට වඩා පල්ලෙහාට යනවා නම් ඒ ආසනවල ඉන්න එපා. මොකද සැප වැඩි ආසනවල ගොඩට අයිති වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ නිසා සරල වශයෙන් අඟල් 3-4ක මෙට් එක වුණත් ඉන්න පුළුවන්. නමුත් අඟල් 4ක මෙට් එක එබෙන්නේ නැහැනේ අඟල් 4කට වඩා. දැන් අපි ඉඳගත්තාම ඉතින් ඒ නිසා ඉඳ ගැනීම නිසා නිදා ගැනීමේදී එවැනි ආසන තෝරගන්න අඟල් 4කට වඩා එබෙන්නේ නැති ඒවා. ඊට අමතරව තමන්ගේ දරුවෙක් වුණත් හුරතල් කරද්දී හුරතල් කරන්න යන්න එපා. හුරතල් කරොත් කැඩෙනවා. පිරිමි දරුවෙක් හෝ සමෙන් පිරිමි තමන් තාත්ත තමන්ගේ පුතා විහා මේ හුරතල් කරන්න බැලුවොත් සහ ඒ දේවල් කරොත් එහෙම අබ්‍රහ්මචර්ය වේරමණී කෙනෙක් ඇදිනවා. මොකද බ්‍රහ්මයා කියන පුද්ගලයාට ඥාතියෙක් නැහැ. ඒ බ්‍රහ්ම විහරණ වලින් ඉන්නවා කියන්නේ සියලු සත්වයන්ට සමාන සැලකිල්ලක් දක්වන්නේ. මේ මගේ පුතා කියලා අමතර සැලකිල්ලක්වත් මේ තව කෙනෙකුගේ පුතා කියලා අඩු සැලකිල්ලක්වත් දැක්වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් ලං වෙනුවෙන් මේ ඒ පුද්ගලයා කෙරෙහි අමුතු ඇල්මක් අපි ඇති කරගත්තොත් බ්‍රහ්මචාරීත්වේ නැති වෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න නමුත් ළමයින් වඩාගෙන ඉන්න පුළුවන් ඒ අනුකම්පා පිණිස නමුත් කුරකල් කිරීම පිණිස නෙමෙයි. දැන් කවන්න පොවන්න ආදී දේවල් කරන්න පුළුවන් නමුත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අර තමන්ගේ පක්ෂේම කෙනෙක් මේ වෙන්න ඕනේ කියන එක වඩා පිරිසිදු වෙන්න නම්. ඉතින් නමුත් සමහර අවස්ථාවල ඉතා කුඩා දරුවෝ ඉන්න අම්මලා නම් රැකලා තියෙනවා. හැබැයි එතන කරුණාව මෛත්‍රිය මිසක් අපි කියන විදිහේ ආදරය කිරීම සුරතල් කිරීම දේවල් වගේ දේවල් වලට යන්නේ නැතුව ඉතාම සිහියෙන් ඉන්න ඕනේ එහෙම කරනවා නම්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒවෙන් අයින් වෙන්න පුළුවන් නම් වඩා පිරිසිදුයි. ස්පර්ශ වීමෙන් අයින් වෙන්න පුළුවන් නම් කිසිම කෙනෙක්ව ස්පර්ශ
සමිත මාත් අපිට ඇහෙන්නේ නැතුව දැන් ඇහෙනවා වගේ.
ඔව්. දැන් ලැබුණ පිළිතුර ප්‍රමාණවත් මහත්මයා මම හිතන්නේ අන්තිම වෙනකන් ඇහුණා කියලා.
ඇහුණා.
එහෙමයි ප්‍රමාණවත් මම පොඩි දෙයක් අහන්න ඕන. එතකොට දැන් ගෙදර ඇති කරන සුත්තල් සත්ත්වෙම සමාජවලට අපි දාලා ගිහිල්ලා ඇවිල්ලා සමාජ සුත්තල් සත්තු අපි දැක්කහම කොහොම ලැජියාවෙන් අපි කරා දුවගෙන යනවා. ඒ අවස්ථාවේදී කොයි විදිහද අපි හැසිරෙන්න ඕන
ඔව් ඒක පුළුවන් තරම් වළක්ව ගන්නත් ඕන මේ අනිත් එක උපේක්ෂක වෙන්නත් ඕන මේ තමන් විශේෂයෙන් සතුටු වෙන්නේ නැතුව දැකීම පිළිබඳව ඒ කියන්නේ දැන් මේ සුරතල් කරන්න එපා කියලා කියේ දරුවන්ටත් ඒකමයි පෙරවස්තරණයි එහෙනම් නේද
සමින්ද මහත්මයා ඔය ආර්යරත්න මහත්මයා ආපු ප්‍රශ්න මම තමයි එකතු කරන්න මේක මෛත්‍රී පෙරදරි කරගෙන නම් සතෙක්ව අපි හුරතල් කරන්නේ කියන්නේ අතගාන්නේ හරි දරුවන් හරි මෛත්‍රිය පෙරදරි කරගෙන නම් එතනත් අවතක් වෙනවාද කියලා පොඩ්ඩක් කියන්න සමින්ද මහත්මයා පෙරවස්තරණ සමින්ද මහත්මයා අපිට ඇහෙන්නේ නැතු ගියා
පෙරවස්තරණයි මහත්මයා දැන් ඇහෙනව නේද
ඔබතුමාට ඇහෙනවා ඇහෙනවා මම යමක් එකතු කරා සමින්ද මහත්මයා එක්කම ඔබතුමා මේ සම්බන්ධ නොවිච්ච අවස්ථාවේ මේක හරිරත්න මහත්මයා ඉදිරිපත් කරන කාරණා හරි ප්‍රායෝගිකයි අපිට කියන්නේ අපි මෛත්‍රිය පෙරදරි කරගෙන නම් සතෙක් වෙනුවෙන් ගාවත ඔළුව අත ගන්නේ හරි සතාව අත ගන්නේ හරි දරුවෙක් හරි මෛත්‍රිය පෙරදරි කරගෙන කුස්නායකින් තොරව එතකොටත් ඒක ඒ සම්බන්ධ ඔය සීල කැඩීමක් සිද්ධ වෙනවා කියලා සර්
ඔව් මහත්මයා මේ මෛත්‍රිය පුරුදු කරන්න කලින්ම මේ මේ බ්‍රහ්මචාරීත්වය පුරුදු කරලා ඉන්න වෙනවා මොකද ඒව පැහැදිලි වෙන් කිරීම හරියට හොයාගන්න බැරි නිසා ඒ නිසා මෛත්‍රී භාවනාව කරද්දී පිරිමි කෙනෙකුට මෛත්‍රී කරන්න කියලා තියෙන මුලින් තමන්ට මෛත්‍රී කරලා සම්පූර්ණයෙන් වඩුණට පස්සේ තමන්ගේ පක්ෂයේ කෙනෙකුට ඒත් අතිප්‍රිය නොවන ප්‍රිය පුද්ගලයෙකුට ඒ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා වගේ අතිප්‍රියෙක් නැතුව තමන්ගේ ගුරුවරයෙක් වගේ ප්‍රියෙක් ඒ කියන්නේ තමන් ගුරුවරයාට ප්‍රිය කළාට ගුරුවරයාට ලං වෙන්නේ එක්තරා සීමාවකට විතරයි. ඒ නිසා ප්‍රිය ස්වභාවයේ පුද්ගලයෙක්ව ගන්න කියලා තියෙනවා තමන්ගේ පක්ෂේ. මොකද මුලින්ම මේ මෛත්‍රිය වඩන පුද්ගලයාටත් රාගය කියන එකයි මෛත්‍රිය කියන එකයි වෙන් කරගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා මේ සීලය රකීමේදී ඉස්සෙල්ලාම ඒ වගේ ඔළුව අත ගන්න යෑම ඒ වගේ දේවල් කරන්නේ නැත්නම් ඉතාම හොඳයි. එහෙම කරන්න ගියහම දන්නේම නැතුව කැඩෙනවා. මොකද තමන්ට සිහිය තියෙන්නේ දැන් තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණක් සිත් ඇති වෙනවා. අහනවා අහනවා. ඔව්. ඉතින් ඒකට මේ කියන්න තියෙන්නේ සඳහන් කරන්න තියෙන්නේ ඒ වගේ සුරතල් කිරීම නම් කරන්න යන්නම එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද සීලය කාලයක් තිස්සේ අවුරුද්දක් දෙකක් විතර හොඳට පුරුදු වෙනකන් ඊට පස්සේ මෛත්‍රී භාවනා වගේ දෙයක් පැහැදිලිව රාගයෙන් වෙන් කරලා මේ පුරුදු වෙනකන් ඒ වගේ දේවල් කරන්න යෑමෙන් අවඩක් මිසක් වැඩක් නම් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද මහත්මයා?
තෙරුවන් සරණයි. මම අහන්නේ කැමති ගර්භණී මාතාවක් විසින් මෛත්‍රී භාවනා වැඩිම සුදුසුයිද? ඒ මෛත්‍රී භාවනා වැඩි ඉදිරියේ කෙසේද කියන එක මට දැනගන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි මට ප්‍රශ්න නැවති ඉදිරිපත් කරන්න ගර්භණී මාතාවක් කියලා කිව්වා ඊට පස්සේ මොකද කිව්වේ?
ගර්භණී මාතාවක් විසින් මෛත්‍රී භාවනාව වැඩිම සුදුසුයිද? ඒ මෛත්‍රී භාවනාව වැඩි යුත්තේ කුමන ආකාරයෙන්ද කියලා මට දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මෛත්‍රී භාවනාව ගැන වෙනම දවසක සාකච්ඡා කරන්න ඕන දීර්ඝ වශයෙන්. නමුත් කෙටියෙන් කියනවා නම් තමන් තමන්ට මෛත්‍රී කරගන්න ඕන පළමුවෙන්ම තමන්ගේ සිත අනුව තමන්ව සුවපත් වෙන ආකාරයටම. ඉතින් ඒකෙදි මම නිදුක් වෙම්මා කියලා කියන්නේ එක ක්‍රමයක්. ඒ ක්‍රමයේ යටතේ මෛත්‍රී කරන්න පුළුවන් මම නිරෝගී වෙම්මා කියලා කියන්නේ තව ක්‍රමයක්. ඒ සියලු ක්‍රම එකසරේ කරා කියලා ධ්‍යාන මට්ටම් වලට යන්න බෑ කියලා තියෙනවා. ඉතින් අවෛරී වෙම්මා සුවපත් වෙම්මා කියලා ක්‍රම හතරක් තියෙනවා. නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, අවෛරී වෙම්මා, සුවපත් වෙම්මා කියලා ක්‍රම හතරක්. ඉතින් මේ ක්‍රම හතරෙන් හතරම හෝ කාලෙන් කාලට ප්‍රැක්ටිස් කරලා, ඒ කියන්නේ පුහුණු වෙලා තමන්ට වඩාම ගැලපෙන ක්‍රමය තෝරගෙන ද්වේෂයේ සෑම ආකාරයකින්ම තමන්ව මුදවන විදිහට තමන්ට මෛත්‍රිය වඩන ක්‍රමයක් තමයි තියෙන්නේ ධ්‍යාන වඩන ක්‍රමයේදී. ඒ කියන්නේ තමන්ගේ අකමැත්තෙන්, අප්‍රියතාවෙන්, භයෙන්, දුකෙන්, ශෝකෙන්, හැඬීමෙන්, තමන්ගේ ක්‍රෝධයෙන්, වෛරයෙන්, බද්ධ වෛරයෙන්, තමන්ගේ ඊර්ෂ්‍යාවෙන්, තමන්ගේ අනුන්ව රැවටීමට තියෙන ආශාවෙන්, අනුන්ට කරදර කරන්න තියෙන කැමැත්තෙන් මිදෙන්න වෙන වෙනමම මෛත්‍රී කරන්න ඕනේ, මෛත්‍රී වඩන්න ඕනේ තමන් කෙරෙහි. තමන්ගේ සියලු රෝග වේදනා, දුක්ඛ වේදනා වලින් මිදෙන ආකාරයට මුළු ශරීරයම සපවත් වෙන ආකාරයට වඩන්න ඕනේ මුලින්. ඒ සපවත් භාවයේ තමන් ලබලා තමන් තව එක්කිනෙකුට තමන්ගේ පක්ෂයේ තමන් අතිප්‍රිය නොවන ප්‍රිය එක පුද්ගලයෙකුට වඩලා ධ්‍යාන මට්ටමකට ගිහිල්ලා එතනින් එහාට වඩන්න කියලා තමයි හරියට උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් සියලු සත්‍යයන්ට බොහෝ දෙනෙක් මෛත්‍රී කරනවා, සියලු සත්‍යව දැකලවත් නැහැ. සමහරවිට එක සත්වයෙක් දැක්කොත් ඔය අපේ දොරකින් එළියේ, ජනේලකින් එළියේ ඉන්න ඥාති ප්‍රේතෙක් හරි ප්‍රේතෙක්ගේ ස්වභාවය දැක්කොත් අතිශයින්ම බය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පුද්ගලයාගේ මෛත්‍රිය චින්තාමය මිසක් භාවනාමය නෙමෙයි. දැන් අපි සියලු සත්‍යයන්ට මෛත්‍රී කරාම අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අත උඩින් පත්තයක් උනත් තියාගන්න. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් තියාගෙන ඉන්නා වගේ ණයෙක් පත්තයෙක් ඕනෑම සතෙක් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් තමන්ගේ අත උඩින් අනිත් අත තිබ්බොත් එම තමන්ට විශේෂ ඇල්මක් ඇති වෙන්නෙත් නැහැ, ස්පර්ශයක් දැනෙනවා, විශේෂින් ද්වේෂයක් ඇති වෙන්නෙත් නැහැ. දැන් හිතලා බලන්න තමන්ගේ අතක යම්කිසි තෙල් වර්ගයක් ගාවිලා තියෙනවා නම් ඒ තෙල් වර්ගයේ සහිත තමන්ගේ මතින් තමන්ගේ වෙන අතක් ඇල්ලුවොත් තමන්ට අප්‍රිය ස්වභාවයක් තියෙනවා. ඒ මොකද තමන්ගේ අත නෙමෙයි ගෑවෙන්නේ, ස්පර්ශ වෙන්නේ. ඉතින් ඒ වගේ මෛත්‍රිය කියලා කියන්නේ සමානව වඩන්න ඕනේ. තමන් තමන්ට වඩනවා වගේ සමානව තියෙන්න ඕනේ. දැන් තමන් තමන්ගේ අතක් අල්ලනවා නම් එක අතකින් තමන්ට තියෙනවා නම් සම බවක් සිතෙහි, සමාන බවක් තියෙනවා නම් අන්න ඒ ආකාරයට තව මේ සතෙක්ව තමන්ගේ අත උඩ තියාගන්න පුළුවන් නම් ඒ සතාට මෛත්‍රිය තමන්ව රවට්ටා ගැනීමක් ඒ ක්‍රමය. ඒ ක්‍රමේදී සියලු සත්‍යන්ට මෛත්‍රිය කියනවා කියලා තමයි කෙනෙක් හිතන්නේ. නමුත් එහෙමනම් ගැරන්ඩියෙක් හරි තමන්ගේ අඟට වැටුනහම ගැස්සෙන්නවත් නැති වෙන්න ඕනේ. තමන්ගේ අත උඩින් තමන්ගේ අතක් අනිත් අතක් තිබ්බා වගේ තමන්ට දැනෙන්න ඕනේ. සමව සිත වඩලා තියෙන්න ඕනේ, සමව සිත වැඩෙන්න ඕනේ, සිතට දැනෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෛත්‍රී පිළිබඳ සාකච්ඡා කිරීම වෙනම දවසකට යොදාගමු. ප්‍රශ්නට දෙන්න පිළිතුර හැටියට ඕනෑම කෙනෙකුට මෛත්‍රී වැඩිම සුදුසුයි, ගර්භණී මවකට පවා. නමුත් තමන්ට මෛත්‍රී කළා තමන් සුපල් භාවයට පත් කරලා මිසක් තමන්ගේ සිතුවිලි තමන්ටවත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් හිතුවා කියලා ඒ පුද්ගලයාට සිතක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන් සම්පූර්ණයෙන් තමන්ට වඩලා තමන්ගේ රෝගවලින් නැගිටලා තමන්ගේ දුක් වේදනා වලින් නැගිටලා ඒ තමන් ලැබපු සැපයට සමාන සැපයක් තව පුද්ගලයෙකුට ප්‍රාර්ථනා කිරීමෙන් ඒ පුද්ගලයාටත් ඒ තත්වයට පත් වෙන්න උදව් කරන්න පුළුවන් මේ සිතුවිලි වලින්. පැහැදිලිද මහත්මිය?
ඔව් බොහොම තේරුම් ගන්න.
සමිඳ මහත්මයා මේ පොඩ්ඩක් සමායලා ඉන්න මේ අනිස්සයාගේ ප්‍රශ්න වලට අනිස්සල ඔබතුමාගේ දේශනාව තව ඉතුරු ටික කරලා වෙලා කරනවද නැත්නම් මේ
නෑ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම වැදගත්. මම හිතන්නේ සීල විසුද්ධිය අපි කතා කරලා ඒ සීල විසුද්ධිය සම්බන්ධ සියලු ප්‍රශ්න කතා කරන එක වැදගත්. මොකද සීල විසුද්ධියක් සම්පූර්ණ කරන්නේ නැතුව ඉදිරියට යෑමේදී කාටවත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නැත්තම් මට එක දවසින් වුණත් මේ විසුද්ධියත් කෙටියෙන් කියන්න පුළුවන්.
එහෙමයි.
නමුත් මං හිතන්නේ වඩා ප්‍රයෝජනවත් වෙන්නේ මේ දැන් අපි හැමදාම මේවා අහලා තියෙනවා, ගොඩක් අල් අහලා තියෙනවා. නමුත් අපිට මේ ඉන්න තැනින් වඩා දියුණු තත්යකට යන්න නම් මං හිතන්නේ වඩා විස්තර සහිතව සාකච්ඡා කිරීම අවශ්‍යයි කියන නිසා අපි මේ දැන් අද මේ ප්‍රමාණයෙන් සාකච්ඡා කළා. මේ දැන් කරපු ප්‍රමාණයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දීලා අපි සාකච්ඡා කළා අද අවසන් කරමු.
හොඳයි සමිත මහත්මයා. එහෙනම් අපි යමු අපේ කල්‍යාණ මිත්‍රන්ට. හොඳයි තිරුවන් සරණයි.
සමිත මහත්මයා නේ. තිරුවන් සරණයි. මේ අපිට මේ සිල් දෙනකොට කාගෙන් හරි මේ සීලය අපි දැන් හාමුදුරු නමකගෙන් හරි ලබා ගන්නට නැද නැත්නම් මේ Tamanta මේ කාකාටික කියලා ඒ සීලේ Tamanta පිළිහිටවා ගන්න පුළුවන්ද? එවන් සම්න.
නැවත ප්‍රශ්නේ අහන්න පුළුවන්ද මට ඇහුනේ?
හරි දෙවන් සර්ණයි මේ සීල් අපි සීල් සමාදන් වීමේදී මේ කාටාකි කියලා හාමුදුරු නමකට හරි කියලා ඒ සීල් අපි ලබා ගන්නට නැද නැත්නම් අපිට මේ ගාථා ටික කියලා අපිටම සීලේ පිළිහිටවා ගන්න පුළුවන්ද? මේ සිල් සමාදන් වීමේදී සිල්පද දන්න කෙනෙකුට කියලා අපිට ලබා ගන්නට නැත. සිල් සමාදන් වීමේදී සිල් දන්න කෙනෙකුට කියලා ඒ පද ටික අපි ලබා ගන්නට නැත
කියලා. කියලා තියන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් භාගතුන් වහන්සේ ළඟදී ලබා ගන්න කියලා සමාදන් වෙන්න කියලා. එහෙම නැත්නම් අග්‍රශාවකයන් වහන්සේලා දෙනම ළඟ, එහෙම නැත්නම් අසුමාශාවකයන් වහන්සේලා ළඟ, එහෙමත් නැත්නම් මහරහතන් වහන්සේ කෙනෙක් ළඟ, එහෙමත් නැත්නම් ත්‍රිපිටකයේ දරන අටකතා දරන උත්තමයන් වහන්සේලා ළඟ එහෙම කියලා තියෙන ආරයන් වහන්සේලා ලැබෙන්නේ නැත්තම් චෛත්‍ය වහන්සේ නමක් ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේ ඉදිරියේදී සමාදන් වෙනවා වගේ සමාදන් වුණත් සුදුසුයි. එහෙමත් නැති තැනකදී භාගතුන් වහන්සේ වදිස්ථාන කරලා භාගතුන් වහන්සේ කියලා මේ භාගතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන අද අපි අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙන්න ඉන්නේ. නැත්තම් අද පටන් මම කිසර්මසයිත පංචශීල නොකඩව
සමිනේම තනියෙන්
සමාදන් වුණත් ගැටලුවක් නැහැ. නමුත් යම් කිසි විදිහකින් ආරණ වහන්සේ නමක් ලැබෙනවා නම් හෝ සර්වඥ ධාතුන් වහන්සේ නමක් හෝ ලැබෙනවා නම් ඒ ඉදිරියේදී සමාදන් වීම හොඳයි. තනියෙන් සමාදන් වුණා කියලා වැරද්දක් නැහැ.
හොඳයි
අප්‍රමාණකින් තිරුවන් සරණයි.
හොඳයි අසංක ප්‍රශ්න එක එක්කිනාට කියන්නම්. හොඳයි අසංක ප්‍රශ්න යොමු කරන්න ඉස්සෙල්ලා බලන්න.
සමෙන් තමයි පෙරවන් සරණයි. මට ප්‍රශ්න තියෙන්නේ දැන් රේඩියෝ එකකින් වගේ එහෙම බණ ඇහුවට කමක් නැද්ද? සිල්ලරක ඉවරලා මේ වගේ රේඩියෝ කරි කැසට්
එකක්. ලොකු ගැටලු තත්යක් තියෙනවා. රේඩියෝ එකේ බණ විතරක් නෙමෙයි යන්නේ, සින්දුත් යනවා, වෙළඳ දැන්වීමුත් යනවා. ඉතින් ඒවා ඇහෙනවා නම් සිල්පද කැඩෙනවා, බණ ඇහුවට සිල්පද කැඩෙන්නේ නැහැ. ඉතින් මහත්මයා මේ පටිගත කරපු දේශනාවක් අහනවා නම් වඩා සුදුසුයි කියලා කියන්න පුළුවන්. TV එකෙත් ඒ සම්බන්ධයෙන්මයි කියන්න තියෙන්නේ. TV එකක් පාවිච්චි කරන්නේ නැතුව, රේඩියෝ එකක් පාවිච්චි කරන්නේ නැතුව පටිගත කරන ලද දේශනාවකට සවන් දෙනවා නම් සිල්පද රකින්න පහසුයි කියලා කියන්න පුළුවන්. මොකද අනපේක්ෂිත දේවල් ඇහෙනවා රේඩියෝ එකකදී. ඉතින් හොඳටම සිහිය පිහිටවගෙන සතිපට්ඨානෙ පිහිටවගෙන හිටියේ නැත්නම් එහෙනම් සමහරවිට ඒ දේවල් වලටත් අවධානය යොමු වෙමිදී සමහර විට කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ සින්දුව මොකද්ද කියලා, මම කියන්නේ සින්දුව රසයක් දැනিলা ඒ පිළිබඳව උනන්දුවකින් ඔළුව හරවලා බැලුවත් සිල්පදේ කැඩනවා කියලා තමයි කියලා
තියෙන්නේ. ඒ වගේම සමින්ද මහත්තයා, දැන් අපි සිල් රකිනකොට ඒ දැන් අපි සිල් ගන්නකොට අපි සුදු ඇඳලා ඒක දිගටම රකිනවා නම් ඒ ඇඳුමේ වර්ණේ බලපානවද දිගටම ඒක?
මහත්මයා මෙහෙමයි මහත්මයා, මේ ඇඳුම පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. බුද්ධ කාලයේ ඉඳලා තියෙනවා සිව්වනක් පිරිසක්. ඒ සිව්වනක් පිරිසේම ප්‍රභේද දෙක දෙක තිබිලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට අමතරව සාමණේරයන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒකට සිල් මට්ටම් දෙකක් තිබිලා තියෙන්නේ. භික්ෂුණීන් වහන්සේලාට අමතරව සාමණේරයන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඊට අමතරව ගිහි සුදුවත් හමින බ්‍රහ්මචාරී උපාසකයෝ ඉඳලා තියෙනවා. දිගටම බ්‍රහ්මචාරී සීලයක් රකින්න ගිහි සුදුවත් හමින කාමභෝගී උපාසකයන් ඉඳලා තියෙනවා. උපාසිකාවන්ගෙත් එහෙමයි. ගිහි සුදුවත් හඳින බ්‍රහ්මචාරී උපාසිකාවෝ සහ ගිහි සුදුවත් අඳින කාමභෝගී උපාසිකාවෝ. දැන් මෙතනදී මේ සම්පූර්ණ උපාසකත්වයට පැමිණීමෙන් පසුව සම්පූර්ණ සුදු ඇඳලා තියෙනේ දවස්වල. ඒක මේ සිල් ගන්න දවසට කියලා විශේෂයක් නෙමෙයි මහත්මයා. හැම දෛනික වැඩ කටයුතු හැම එකක්ම කරද්දී සුදු ඇඳලා තියෙන්නේ. මේ සුදු ඇඳීම සිල් වලට කෙලින්ම සම්බන්ධයක් නැහැ. නමුත් තමන්ගේ සිත කොයිතරම් මේ දහමට නැමිලාද තියෙන්නේ, යොමු වෙලාද තියෙන්නේ, යෙදිලාද තියෙන්නේ කියන කරුණ මත තමයි සුදු ඇඳීම යෙදෙන්නේ. නමුත් ඒක අනිවාර්ය කරලා නැහැ. ඒක අනිවාර්ය කරලා නැහැ. නමුත් භාගතුන් වහන්සේ සඳහන් කරන හැම තැනකදීම උපාසක උපාසිකාවෝ කාමභෝගී හෝ වේවා, බ්‍රහ්මචාරී හෝ වේවා සුදු ඇඳලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි යතින් ගොඩක් දුරවලයි. අපිට පුළුවන් නම් සුදු වලටම මේ හැරෙන්න. මේක මේ අතිශයින් බබලන
අපිට
සරණයි මේ හිතා ගන්න අමාරුයි කොහොමද වෙන්නේ. මම මේ දැනට පවතින වේගවත්ම ක්‍රමයකින් සම්බන්ධ වෙන්නේ 4G ක්‍රමයකින්.
ඒකමයි ඔබතුමා ඇත්තම අද හොඳටම මේ අපිට ඇහුණ ඔබතුමා කියපු දේවල් ඒකින්ද ඒ තත්ත්වෙන් අපි සතුටු වෙනවා. ඒකම සමිඳ මහත්තයා ඔබතුමා කියපු දේ පැහැදිලි කිව්ව අසංක එක හරි අපි දැන් යමුම අනිත් අයට. හොඳයි තේරුවන් සරණයි. සේන මහත්මයා.
තේරුවන් සරණයි මේ සමිඳ මහත්තයෙන් අහන්න කැමතියි මම මේ දැන් අටසිල් සමාදන් වෙලා කොණ්ඩේ පිරනකොට ඒක විපුසනට්ටාන මට්ටමට ගැන්නවද එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නැද්ද කියන එක තේරුවන් සරණයි.
ඔව් කොණ්ඩේ පීරීම ගැටලුවක් නැහැ. කොණ්ඩේ පීරන්න විශේෂ දේවල් භාවිත කරන්නේ නැත්නම් කොණ්ඩේ පීරන එක ගැටලුවක් වෙන්නේ නැහැ අටසිල් වලට. මොකද භාගතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට පවා කෙසවුල් බාලා අඳින සිවුර පවා පිළිවෙලකට හඳින්න, ඒ වගේ සිවුරේ යටකොටස පවා මේ කුන් එල්ලෙන්න ඇති වෙන්න පරිමණ්ඩල ශික්ෂාපදය කියලා වෙනම ශික්ෂාපද පවා පනවලා තියෙනවා. ඒ කියන්නේ පිළිවෙල කියන එක කියලා තියෙනවා. ඒ පිළිවෙලක් වීම සඳහා අන්යන්ට අප්‍රිය නොවීම සඳහා කොණ්ඩේ පීරීම බලපාන්නේ නැහැ. නමුත් තෙල් වර්ග හෝ ක්‍රීම් මේ ජෙල් වර්ග හෝ ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව කරන්න ඕනේ. කොණ්ඩේ පීරීම සම්බන්ධ ගැටලුවක් වෙන්නේ නැහැ අටසිල් වලට.
හොඳයි තෙරුවන් සරණයි සමින්ද මහත්තයා. මගේ ප්‍රශ්නේ දැන් යම්කිසි පුද්ගලයෙක් පංචශීලයේ සමාදන් වෙනවා, ඔහු උත්සාහ කරනවා මේ පංචශීලයේ සිදුරු නැතුව ආරක්ෂා කර යුතුයි කියලා, මේ රාත්‍රියට නැවතක් සමාලෝචනය කරලා බලනවා මේ මගේ පංචශීලයේ මේ අද දවසේදී කොයි අවස්ථාවකවත් කැඩුනද කියලා. ඉතින් සමහර අවස්ථාවකදී කැඩෙන්නේ නැහැ. එතකොට බොහොම සතුටකටපත් වෙනවා. තවත් අවස්ථාවකදී කල්පනාවට එනවා මේක එක්තරා ආකාරකින් බොරුවක් වුණා නේද? දැන් මින් ඉදිරියට නම් මම මේ මෙහෙට නම් මේ දේ කරන්නේ නැහැ කියලා ඉවරලා හිතා ගන්නවා. දැන් මගේ ප්‍රශ්නේ දැන් මේ තුලින් ඇද්දිද මේ සීල පිරිසුදු කරන්න, එහෙම නැත්නම් මේ අවස්ථාවේදීම නැවත වතාවක් මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නැවතත් සමාදන් විය යුතුද? දැන් මේ රාත්‍රියේදී වෙන අවස්ථාවක් ගැනයි මම මේ කතා කරන්නේ.
ඔව්, තමන්ට දැනගන්න ලැබෙන පළවෙනි අවස්ථාවේදී මේ සිල්පදයේ කියලා සමාදන් වෙන්න ඕනේ නැවත. කියලා සමාදන් වෙලා දැඩි අධිස්ථානයක් යෙදෙන්න ඕනේ නැවත මේ සිල්පදයේ කඩන්නේ නැහැ කියලා. පහවදාත් ඒ විදිහටම කැඩුනොත් එම නැවත පහවදා සමාදන් වීමේදී කල්පනා කරලා බලන්න ඕනේ තමන්ගේ තණ්හාවේ මොන කාරණේ නිසාද, මොන පැත්ත නිසාද, තණ්හාවේ මොන ආකාරයේ නිසාද තමන්ට ඒදී කඩන්න සිද්ධ වුණේ, ඒ සිල්පදේ කඩන්න සිද්ධ වුණේ කියලා ඒ තමන්ගේ ඒ තියෙන තණ්හාව අඳුරගෙන ඒක පිළියමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මදරයෙක්ගෙන් හරි අහලා තමන් මොකද්ද මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කියලා අහලා දැනගෙන ඒ මුසාවාදයේ කීමට, හෝ අපි දැන් උදාහරණයක් විදිහට මුසාවාදයක් නම් ඒ බොරුව කීමට තමන්ගේ තියෙන තණ්හාව මොකද්ද, ඒ සඳහා අපි දන් දිය යුතු මොනවද, තමන් සිටිය යුතු ආකාරය මොනවද, ඒ සම්බන්ධයෙන් තමන් මොන ආකාරයෙන් දැනුවත් විය යුතුද, ක්‍රියාත්මක විය යුතුද කියලා පිළියමක් හැටියට හොයලා මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදාම එකම සිල්පදේ දිගටම කැඩීගෙන යනවා නම් මේ ආකාරයට ක්‍රියාත්මක වෙලා පිළියමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමත් තමන්ට තේරෙනවා නම් මේක නවත්ත ගන්න පුළුවන් කියලා දැඩිව අදිස්ථාන කරලා ඒ වෙලේ සමාදන් වෙන්න ඕනේ. එතනේ ඒ සිල්පදේ විතරක් හරි සමාදන් වෙන්න ඕනේ. තමන්ට දැන් දවල් කාලය ඇතුළත හෝ වෙච්ච ගමන් හෝ තමන්ට ඒ වෙලේ දැනෙනවා නම් ඒ වෙලේ හරි සමාදන් වෙන්න ඕනේ. එහෙම සමාදන් වෙලා තියෙනවා නම් නැවත සමාදන් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අර උදේවස සමාදන් වෙන එකේ තියෙන ප්‍රයෝජනේ තමයි ඊට අමතරව තමන්ට තේරෙනවා නම් මේ තමන්ට තේරෙන්නේ නැතුව සිල්පදයක් කැඩලා තියුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. සමාදන් වීමේ ඉඳලා Taman සම්පූර්ණ සිල්වතෙක් හැටියට ඉන්න නිසා භාවනාවේදී වුණත් ප්‍රතිඵලයක් ලබන්න යෝග්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා.
බොහොම හොඳයි. තේරුම් ගන්න.
මොහිත සපදාස මහත්මිය ඊටසේ ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා කියලා
කිව්වා. මම කතා කරනවා ඇහෙනවද මහත්මයා?
ඇහෙනවා ඇහෙනවා කතා
කරනවා. ඇහෙනවා මහත්මිය.
බොහොම පිං ඔබ ඔබතුමාට ඇවිල්ලා මේ වගේ පැහැදිලි කිරීම කරාට මම නිතරම ගෙදර පූජනීය ස්වාමීන් වහන්සේ නමකගේ රෙකෝඩින් එකක් භාවිතා කරමින් තමා සිල් ගන්නෙ. ගෘහස්ත දස සීලය උපෝසිත වශයෙන් කරනවා ලැබෙන හැම අවස්ථාවලම. ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාව මේ මහත්මයා මම ඒ වෙලාවට හිතනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යමින් මමත් මේ නිවන් පතාගෙන කරන කටයුත්තක් කියලා. මේ මම අහලා තියෙනවා දැන් ස්වාමින් වහන්සේලා ආහාර දානේ වළඳන අවස්ථාවල කටක් කටක් පාසා සත්‍යවේක්ෂාවෙන් වළඳනවා කියලා සිල්ගත්තු දවසේදී ඒක උපාසක උපාසකිනියත් කළ යුතුද කියන එක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නේ ඔබතුමා මේක නම් පැහැදිලි කරන්න ඇති සමා වෙලා ආයි කියලා දෙන්න. අංග 8කින් යුක්ත මේ අරියකාන්ත සීලයේ 8 වෙනි අංගයේ සමාධි සංවත්තනික කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නවා නම් බොහොම පිං. අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි මහත්මිය. දැන් ඒකෙදී දැන් සිල්ගත දවසට ආහාර ගැනීමේදී ඒ තමන් ඒ ආහාර වර්ග ඇනීම කරනවා නම් ඒ ඉරියාපද භාවනාවකින් කිරීම පවා ඉතාම හොඳයි. ඊට අමතරව මේ ආහාරය දැන් ආහාරය පිළිබඳ හිතන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් ඉරියාපද භාවනාව කරමින් ආහාරය ගන්න පුළුවන්, අනන්න පුළුවන්, ගුලි කරන්න පුළුවන්, අත ඒ උඩට ඔසවලා ගනිද්දී සිහිය පවත් ගන්න පුළුවන්, මුව තුල රඳවා ගනිද්දී සිහිය පවත් ගන්න පුළුවන්, සමන්දේ ආහාරය සපා පෙරලා ගිලීම දක්වාම සිහිය පවත්ලා නැවත අනලා එහෙම කරන්න පුළුවන්, ඉරියාපද භාවනාව කරන්න පුළුවන්. එහෙම නැත්නම් පත්ත්‍වේක්ෂා කරලා මේ මාගේ මේ ශරීර ශක්තිය වැඩි වීම පිණිස නෙමෙයි, මේ ජලය පිණිස නෙමෙයි, මේ මාගේ බ්‍රහ්මචර්යාවට උපකාර වීම පිණිස එහෙම කියලා, එහෙම නැත්නම් මේ දැනට තියෙන බඩගිනි වේදනා නැති කිරීම පිණිස, අද හවසට තියෙන බඩගිනි වේදනා නැති කිරීම පිණිස එහෙම කියලා හිතලා ප්‍රත්‍යක්ෂා කරලා නුවණින් ගන්න පුළුවන්. ඊට අමතරව ආහාරයේ පටික්කුල මානසිකාරය කියලා වෙනම මනස භාවනාවක් තියෙනවා. මේ ආහාරය අපි ආසාවෙන් ගත්තට පිළිගුලින් පිට කරන්න යන ආදී වශයෙන් එහෙම ඒ ආහාරයේ ප්‍රතිකුල මානසිකාරයේ අනුව ගන්නත් පුළුවන්. ඉතින් මේ ඕනෑම ක්‍රමයකින් කිරීමේදී සිහිය වැඩි වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම හොඳයි කියලා කියන්න පුළුවන්. ඊට අමතරව ස්වාමින් වහන්සේ නමකගේ රෙකෝඩ් කරලා කියන ඒ දෙයක් මේ වාදනය කරලා මේ ඒ අනුව සිල්පද රැකීමත් හොඳයි. ඒක කිසිම වරදක් නැහැ. ඒ චේතනාවත් හොඳයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ ක්‍රමයටම තමයි උතුම් වූ නිවනට ප්‍රාප්ත වුනේ කියලා හිතලා මටත් ඒ විදිහටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුව මේ සීලය සම්පූර්ණ කරලා අනාගතයේදී මේ මොහොතේදී හෝ මේ මොහොතේ පටන් ඉදිරියට සිත සමාධිගත කරගෙන විදර්ශනා වඩලා ඒ උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා එහෙම කිරීම ඉතාම හොඳයි. ඊටත් අමතරව මේ සමාධි සංවත්තනිකයි කියලා තියෙන්නේ දැන් සීලය පිළිබඳ යම්කිසි දෝෂයක් තමන් තුළ තියෙනවා නම් තමන්ට ඒ පිළිබඳව සැකමතු වීමක් සිද්ධ වෙනවා එක කාරණාවක්. අනිත් කාරණාවක් භාගතුන් වහන්සේ උතුම් වූ සර්වඥතා ඥානයෙන් බලලා මේ කෙලෙස් 1500ක් තියෙද්දි සිල්පද 5කට 8කට 10කට වෙන් කරලා කියලා තියෙනවා මේ ප්‍රමාණය හරියට රකින්නවා නම් සිත සමාධියට එනවා කියලා. ඉතින් මේ සර්වඥතා ඥානයෙන් බොහෝම දේවල් දැකලා දැනගෙන තමයි මේ සිල්පද වෙන් කරලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් දැන් සිල්පද 5ට ඊර්ෂ්‍යාවවත් ඇතුළත් කරලා නැහැ. ඉතින් ඒ වගේ එහෙම තියෙද්දි භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරලා තියෙන නිසා මේ සිල්පද අකණ්ඩ වච්චිද්‍ර වසබල වකම්මාස රැක්කොත් එම සමාධියට හේතු වෙනවා කියලා අපිට ඒ භාගතුන් වහන්සේ පිළිබඳව සද්ධාවෙන්ම පිළිඅරගෙන මේ සිල්පද රකින්න කියලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සද්ධාව මුල් කරගෙන රකින්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන රකින්න එපා කියන එකයි. ඒ කියන්නේ සද්ධාවෙන් දැනගෙන රකින්නකොට පිළිඅරගෙන රකින්නකොට කඩන්න යෙදෙන්නේ නැහැ. කඩන්න ඉඩක් නැහැ. අපි හිතමු දැන් අපි සීලයක් රැකගෙන ඉන්නවා. අපි රැකියාවක් කරනවා. ඒ රැකියාවේදී පොඩි බොරුවක් කියන්න තියෙනවා ඉදිරි මොකක් හරි ලොකු ලාභයක් සඳහා. නමුත් අපි හිතනවා අපි දැන් මේ වෙලාවේ මේ සිල්පදේ අතහැරලා දැන් මේ බොරුව කියලා ඊට පස්සේ සමාදන් වෙලා රකින්නවා කියලා ප්‍රඥාව වගේ දෙයක් ප්‍රදන්න පටන් ගත්තොත් එම ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ මේ සිල්පදය එකවරක් කැඩීම නිසා නිවන ඈතට යන්නේ එක ජීවිතයකින්ද ජීවිත කෝටි ගානකින්ද කල්පයකින්ද කල්ප කෝටි ගානකින්ද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කියලා තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සද්ධාව මුල් කරගෙන සද්ධා ශීර්ෂයෙන් ලකිය යුතුයි. භාගතුන් වහන්සේ ජීවිත හේතුවෙන්වත් කඩන්න එපා කියලා තියෙනවා නම් පන්සිල් ගිහියෙක් හැටියට ජීවිත හේතුවෙන්වත් පන්සිල් කඩන්න නැහැ කියලා සමාදන් වුණොත් තමයි මේ ආරකාන්ත සීලය සමාදන් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ක්‍රමය ඉතාම හොඳයි මහත්මිය පවත්වගෙන යන්න මේ ඒ ඔබ සමගේ සියලු ප්‍රාර්ථනා ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙලා හිත දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම පිංහත්තු.
ඔය සමිත් මහත්මයා ආර්යකාන්ත සීල සම්බන්ධ ඒ කියන්නේ අපි දන්නවා මේ සෝතාපට්ටි අංග 4දී බුදුන් දහම් සංගොන් කියන පැහැදීමත් ආර්යකාන්ත සීලයක් කියලා කියනවා. ඒ කියන්නේ ආර්ය වහන්සේලා පැහැදෙන ආකාරයට සීල රකින්න කියන එක කියලා කියනවා. ඒතර කොහොමද අපි ආර්ය වහන්සේලා පැහැදෙන විදිහට පංච සීලද රකින්න ඕන, අට සීලද, දස සීලද, නැත්තම් කොමන සීලයක්ද? පංච සීලයක් අපිට ආර්යකාන්ත ආර්ය වහන්සේලා පැහැදෙන විදිහට රකින්න පුළුවන් කියලා කියන්නේ සමිඳුනාතරා.
ඔව්, අඩුම වශයෙන් පංච සීලයවත් නිත්‍ය සීලය හැටියට රකින්න ඕනේ. ජීවිතයේ ගියත් සිල්පදයක්වත් කඩන්නේ නැහැ, එකම සිල්පදයක්වත් කඩන්නේ නැහැ කියලා රැක්කොත් පංච සීල තාරකාන්ත වෙනවා. ඒ කියන්නේ කඩන්නේම නැතුව රකින්නවා නම් අවම ආර්යකාන්ත වෙන සීල මට්ටම හැටියට කියන්න පුළුවන් තිසරණ සහිත මන්සේ. ඒ නිසා ආර්යකාන්ත සීලය හැටියට හරියටම පංසල් රකින්නවා නම් ඒ දිනුව ලබන්න පුළුවන් ආර්යකාන්ත වන මට්ටමටම. ඉතින් එතනින් එහා තියෙන සියලු සිල් ආර්යකාන්ත වන මට්ටමට රකින්න පුළුවන්. අවමෙන් තිසරණ සහිත පන්සල් තමයි ආර්යකාන්ත සීලය හැටියට කියන්නේ. භාගතුන් වහන්සේ මාර්ගයක් ඵලයක් ලැබීමට තිබිය යුතු අවම සීල හැටියට කියලා තියෙන තිසරණ සහිත පන්සල්.
ඒක පංච සීලය ඇත්තද මාර්ග ඵලයක් අවම සීල ලැබීමට ඔබතුමා කියන
විදිහට? ඔව් ඔව් මහත්මයා, දැන් සන්තතියම්මති සර්වාගරණයෙන් සැදසිලා ඇතාපිට ගිහිල්ලා ඒ කාන්තාවක් එක්ක විනෝද වෙලා ඒ කාන්තාව මිය ගිය නිසා ඇතිවෙච්ච ශෝකය නැති කරන්න භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇතාපිටින් බහැලා භාගතුන් වහන්සේට වැඳලා තමන්ගේ ශෝකය දුරු කරන්න කිව්වහම භාගතුන් වහන්සේ දේශනා කරද්දී ධර්මය සර්වාගරණයෙන් සැදසිලාම අරහත්ත්වයට පත් වෙනවා. මේ මොකද ඒ තරම් හිත දියුණු කරපු පුද්ගලයෙක් නිසා. දැන් බද්දජී සිටුවරයා බද්දිය නගරේ සාමාන්‍යයෙන් ඒ සිටුවරයාට මාලිගා තුනක් තියෙනවා. එක මාලිගාවක ඉඳලා අනෙක් මාලිගාවකට ඍතුවක් මේ අවසානයේදී ගමන් කිරීම සහ පිරිවරින් උපභෝග පරිභෝග භාණ්ඩ සහිතව ගමන් කිරීම බලන්න මුළු නගරයම රැස් වෙන තරම් විශේෂ උත්සවයක්. එදා ඒ සිටුවරයා එක මාලිගාවක ඉඳලා අනෙක් මාලිගාවට තමන්ගේ පිරිසත් එක්ක පෙරහැරින් ගමන් කරද්දී කිසිම කෙනෙක් බලන් දෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණේ ඇයි කියලා අහුවාම භාගතුන් වහන්සේ මේ වස්තුන් මාසයේ මෙහි වැඩම කරලා වස් වාසය කරලා දැන් අවසන් ඒ නිසා අවසානයේදී දෙන දානීය දීලා දැන් ධර්මදේශනාව පවත්වන නිසා මේ නගරයේ මිනිස්සු බණ අහන්න ගිහිල්ලා නිසා සිටුවරයා බලන් ආවේ නැහැ කියලා දැනගන්න ලැබුණාම සිටුවරයා ගිහින් බණ අහනවා. පිරිස කෙරවරේ හිටගෙන බණ අහන්නේ. හිටගෙන බණ අහලා සරාබර්ණිය සැරසිලා හිටගෙන බණ අහලා හිටගෙනම ඉන්දද්දිම අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ ඒ සිටුවරයාගේ පියාට කියනවා, මහ සිටුවරය, තොපගේ පුත්‍රයා අරහත්ත්වයට පත් වුණා. අවසර ලැබුණ නැත්නම් මහාන වෙන්න අද පිරිනවම් පානවා, එහෙම නැත්නම් අද පැවිදි වෙනවා කියලා. ඉතින් මේ විදිහට පංචශීලය ප්‍රමාණවත් කියන එක මහා චත්තාරිසික සූත්‍රයේ පවා දේශනා කරලා තියෙනවා. මේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිසික සූත්‍රය මේ 15 වෙනි දේශනාව හැටියට atapi.org එකේ තියෙනවා. කෙනෙකුට අහන්න පුළුවන්. ඒකෙදී කියලා තියෙන්නේ කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වුණහම සම්මා කම්මන්තේ සම්පූර්ණ වෙනවා ප්‍රාණඝාතය සහ හොරකමත් ඒ කියන දෙකින් කළකුණහම කියලා. එතන අබ්‍රහ්මචර්යා වේරමණී නෙමෙයි කියලා තියෙන්නේ. නමුත් අබ්‍රහ්මචර්යා වේරමණී නම් වූ ශික්ෂාපදයක් සමාදන් වෙනවා නම් වඩා ඉක්මනින් මුට දිනු වෙනවා. මම පන්සල් රැකලා කෙනෙකුට මාර්ගයක් ලබන්න ඵලයක් ලබන්න අවුරුදු 10ක් යනවා නම් උදාහරණයක් ඇටියට ඊට වඩා වැඩි සීලයක් එක්කොත් හිමි ඊට වඩා අඩු කාලෙකින් ඒ ප්‍රතිඵලය ලබන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අර ඒ අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් තමන්ගේ තීරණයක් මත තමයි තමන් මොන සීලයක් රැකලද ඉක්මනටම යනවද පරක්කු වෙලා යනවද කියන එක තීරණය කරන්න තියෙන්නේ තමන්ට භාගතුන් වහන්සේගේ නියම කළා නැහැ.
එතකොට අපි තවත් කාරණයක් අහලා තියෙනවා සමිඳ මහත්තයා, යම්කිසි සීලයක පිළිතලා යම්කිසි අදිෂ්ඨානයක් හෝ ප්‍රාර්ථනයක් කරොත් ලෞකිකව ලෝකෝත්තර විය හැකි ඒ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක නැහැ. ඔබතුමාට ඒ ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව්, ඒක කියලා තියෙනවා සංකාරුප්පති සූත්‍රය වගේ සූත්‍ර ගණනාවක කියලා තියෙනවා. සීලවන්තයාගේ ප්‍රණිදිය විසුද්ධයි කියලා කියන්නේ සීලවන්තයාගේ ප්‍රාර්ථනාව ඉතාම පිරිසුදුයි, ඒ නිසා සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් සංකාරුප්පත සූත්‍රයේ තියෙන්නේ සද්ධාව, සීලය, ධර්ම ශ්‍රවණය, දන් දීම, ප්‍රඥාව කියන අංග පහ සහිතව ප්‍රාර්ථනාව කරන්න පුළුවන් නම් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා කියලා
තියෙනවා. සමාවෙන සම්බන්ධ මාත්‍රය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ පංච නීවරණ ධර්ම ගැන කතා කරනකොට මේ සීලයේ අඩුපාඩුවක් නිසා පංච නීවරණ ධර්මය ඇති වෙනවද? කොට පැහැදිලි කර දෙන්න පංච නීවරණ ධර්මය සීලයට අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගැන සර්ව
මෙහෙමයි මාත්‍යා. දැන් නීවරණ ධර්ම වලින් ඉස්සල්ලාම් කියලා තියෙන්නේ කාමච්ඡන්ද නීවරණය. ඒ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය වගේ ඒ නීවරණ කියන මට්ටමට තියෙන මේ අකුසල් ඉස්සල්ලාම යම් ප්‍රමාණයකට පාලනය කරන්නේ මේ පංචශීලයෙන්. ඉතින් භාගතුන් වහන්සේ මේ නිවනට යන ගමන කියලා තියෙන්නේ මේ මහමුහුදට යම් කිසි කෙනෙක් පුරුදු වෙනා වගේ කරන්න කියලා. ඒ කියන්නේ ඉස්සල්ලාම වෙරළට පුරුදු වෙලා, අඩියක් වතුරට පුරුදු වෙලා, අඩි දෙකක් වතුරට පුරුදු වෙලා, ධනිස්සට ඉනට වතුරට පුරුදු වෙලා, කරවටක් වතුරට පුරුදු වෙලා ඒ පුද්ගලයාට පුළුවන් වෙනවලු ගැඹුරු මුහුදටවත් යන්න ගිලෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ එක පාටම අරහත්ත්වය ලැබෙනවා කියලා. භාගතුන් වහන්සේ ක්‍රමානුකූලව මේ පුරුදු පුහුණු කිරීමක් කරන්නේ. ඒ සර්වඥා ඥානය අනුව දීලා තියෙන උපදේශ අනුව යම් කිසි කෙනෙකුට මුලින්ම කියනවා තිසරණ සහිත පංචේ සමාදන් වෙන්න හරියටම. එතකොට අපායෙන් සතර අපායෙන් බේරෙනවා ඒ සීලේ ආනිසංසයක් හැටියට. ඊට අමතරව ඒ සීලේ සමාධියට හේතු වෙනවා. ඒ සමාධිය ප්‍රඥා වැඩිවීමට හේතු වෙනවා. ඉතින් මේ සරලව මම කිව්වේ මේ විස්තර සහිතව බොහෝ සූත්‍රවල තියෙනවා. ඉතින් ඒකෙදී මේ අපි මුලින්ම භාගතුන් වහන්සේ කියපු විදිහට පංචශීලය සම්පූර්ණ කිරීම තමයි උත්සාහවත් වෙන්න ඕනේ. ත්‍රිසරණ සම්පූර්ණ කිරීම තමයි උත්සාහවත් වෙන්න ඕනේ. මේ දෙක සම්පූර්ණ වුණාම ලොක්හානයක් ලැබෙනවා. Tamanṭama තේරෙනවා Tamanṭa අහන්න ලැබෙන ධර්ම කාරණා අනුව Taman ඊළඟට මොකද කරන්න ඕනේ කියන එක. තේරෙනවද මහත්මයා?
තේරෙනවා සමිඳ මහත්මයා. පොඩ්ඩක්
අතුරුවන් සත්‍යයක් කරන්න පුළුවන්ද?
ආනහන්
සසන්න මේ මේ උතුරු සත්‍ය වැදගත්කම මත සීල් ගන්න උතුරු සලුවේ
මම දන්න විදිහට නම් උතුරු සලුවේ විශේෂ වැදගත්කමක් නෑ මහත්මයා. ඒ කාලේ හැම මිනිස්සෙක්ම උතුරු සලුවක් තියාගෙන තිබිලා තියෙනවා දවස පුරාම අඳින අංගයේ ඇඳුමේ අංගයක් හැටියට. ඒ කියන්නේ දැන් මේ බාහිතික සූත්‍රය මේ වගේ සූත්‍ර බැලුවහම මජ්ක්‍ධිම නිකායේ මේ සමහර පුද්ගලයේ ප්‍රථමයෙන් භික්ෂුන් වහන්සේ නමක් හම්බුනහම උතුසලු පූජා කරලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා බණ අහලා තියා මේ සිල් ගන්නවා තියා බණ අහලා නැහැ කලින්. බුද්ධ ධර්මයේ කිසිදයක් අහලා නැති පුද්ගලයෝ පළවෙනි සැරේම දැක්කහම පැහැදිලිලා තමන්ගේ උතුසලු පූජා කරා කියන එකින්ම තේරෙනවා මේ උතුසලුව කියන එක මේ සීලේ කංගයක් නොවන බව. ඉතින් එහෙම තමයි අපිට පිටකේ පුරා දැනගන්න ලැබෙන්නේ. නමුත් අද කාලේ උතුරු සලුවකුත් නෙමෙයි තියෙන්නේ. කොටිම කියනනම් උතුරු සලුව කියලා ඒ දවස්වල පාවිච්චි කරලා තියෙන්නේ දිගින් පළලින් ඊටාම වැඩි තමන්ට කීප දෙනෙකුට හරි එලාගෙන මේ 3-4 පොටක් දාලා එලා ගන්න පුළුවන්, එහෙම නැත්නම් පොරෝ ගන්න පුළුවන්, එලාගෙනත් පොරෝ ගන්නත් පුළුවන් වගේ බොහෝ ප්‍රයෝජන තියෙන සීතල රටවල්වල මේ කාන්තාරවල පවා යන්න මිනිස්සු භාවිතා කරපු මේ ඇඳුමේ අංගයක්. මොකද අධික සීතලෙන් වැලි වලින් ආදී හුලං වලින් බේරෙන්න මිනිස්සු තමන් පාවිච්චි කරපු හැමෝටම තිබුණ මේ උඩුකයෙහි මේ පැලඳගෙන හිටපු අංගයක් තමයි මේ උතුරු සළුව කියලා කියන්නේ. ඉතින් ඒක සීලිය අංගයක් හැටියට අද කාලේ මේ ලංකාවේ සැලකුවට මේ පිට කියනන් එහෙම සඳහනක් නැහැ. ඒක ඇතුව හෝ නැතුව සිල් ගන්න පුළුවන් කියන එකයි මේ කෙටියෙන් කියන්න තියෙන්නේ.
මං හිතන්නේ දැන් ප්‍රශ්න දැන් නැතුව ඇති මං හිතන්නේ. දැන් අද වෙලාව බොහෝ පහු වෙලා ඕස්ට්‍රේලියා වෙලාවෙන් තමයි ගොඩක් කාලේ බලන්නේ. ඒක තමයි ඉස්සෙල්ලා මම ගොඩක් කැයලා තියෙන්නේ. ඒ නිසා අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි, මං හිතන්නේ සමිඳ මහත්තයා ගොඩක් වෙහෙස ඇති. අද ධර්ම සාකච්ඡාව ඉතාම සාර්ථක ධර්ම සාකච්ඡාවක් වුණා. මම හිතන්නේ අද ස්කයිප් එකේ ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය හැමතිස්සම හිටියා. ඊට වැඩිපුර කට්ටිය දීලා ගන්න බැරිව ඒක සම්බන්ධ සමා වෙන්න යම් කිසි විදියකින් මම දන්නේ කට්ටියට හැමෝටම පැහැදිලිව ඇහුණද නැද්ද කියන එක. එහෙම පැහැදිලි කමක් තැනක් තියෙනවා නම් නැවතත් ඔබලාට අහන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ වැඩසටහන අපි පටිගත කරනවා. ඒක මම අද දවසේ ඇතුළත හෙට දවසේ ඇතුළත නැවත අන්තර්ජාලයට යොමු කරන්නම්. දැන් අපිට තාවකාලික වශයෙන් අපිට තියෙනවා වෙබ් අඩවියක්. ඒකිනුත් ගන්න පුළුවන් ඔයාලට ඕනලාක. මම මෙතනට දාන්නම් ඒක. ඒකම ශ්‍රවණ සිසුස අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ ගන්න පුළුවන්. මේ බොහෝ විට ඒකම අනන්ත ප්‍රමාණ පාරයක් අපි ඔබතුමාට මේක අපි වෙනුවෙන් ඇවිල්ලා ඉඳ කාලේ වැඩි කරලා අපිට කරන මේ ප්‍රශ්න සම්බන්ධව සමිඳ මහත්තයා මයිකේ කොණ්ඩෙලා
පෙරවන් සර්නායි මට පොඩි සඳහනක් කරන්න තියෙනවා.
එහෙමයි.
මේ යම් පුද්ගලයෙකුට මේ ශිල්පද ගැන විශේෂයෙන් දැනගන්න අවශ්‍ය නම් මට මෙතන මේ ලින්ක් එකක් එවන්න පුළුවන්. මේ අෂ්ටාංග උපෝසථ සීලය ගැන විස්තර වශයෙන් කතා කරපු මේ තැනක් තියෙනවා. මම මේ දැම්ම මේ ආතාපි වෙබ් අඩවියේ අන්තිමටම තියෙන අෂ්ටාංග සීලය කියලා මේ බණක තියෙන්නේ. ඒක අහලා ඇහුවොත් නම් මම හිතන්නේ සිල්පදයෙන් වෙනම කැඩෙන හැටි සහ හදාගන්න හැටි කියලා තියෙනවා. ඒක බොහෝ ප්‍රයෝජනවත් වෙයි.
ගෝපිය සමිඳ මහත්තයා, ඔව් මේ අපිට පල්ලෙය ඒ ලින්ක් එක දාලා තියෙනවා. දැන් ඩවුන්ලෝඩ් කරන්න එපා. දැන් මේ වැඩසටහන ඉවර වෙන පස්සේ ඒක කරන්න පටන් ගන්න. එතන නැත්නම් ලයින් එක කැඩෙන්න පටන් ගනී. එහෙනම් ඔබ සහභාගී වුණ හැමෝටම අනේක අප්‍රවාහන වාරයක් පින්. මොකද මේ වැඩසටහන අපි මේ විදිහට කරගෙන යන්න පුළුවන් ඉන්නේ ඔබලාගේ සහභාගීත්වයෙන්. ඒතරම මේක මේ විදිහට කරගන්න අපිට ඉඳ සලසලා දුන්නේ අපේ ලලිත් ගලුවත්ත මහත්තයා. ඔස්සේන්නේ එතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක සම්මන් ඉස්සලම සමිඳ මහත්තයා සම්බන්ධ වෙලා ඔතුමාට දේශනාව අවසන් කරන්න කියලා මේ වැඩසටහන අවසන් කරන්න කියලා ඊට පස්සේ ලලිත් මහත්තයා මෙහෙම කියනවා. තේරුම් ගන්න.
එහෙමනම් අද සහභාගී වූ සියල්ලන්ටම මේ අප විසින් සිද්ධ කරන ලද්දා වූ මේ සීලය පිළිබඳ සීල විසුද්ධිය පිළිබඳ සාකච්ඡාව අතිශයින් ප්‍රයෝජනවත් වන්ට ඇති කියලා මම හිතනවා. ඉදිරියේදී බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තමන් උත්සාහ කරලා තමන්ගේ සීලය සෑම පැත්තක්ම සීලෙහි සෑම පැත්තක්ම හොඳින් ප්‍රගුණ කරලා උතුම් වූ ආර්යකාන්ත සීලයටම පැමිණේවා. ඒ ආර්යකාන්ත සීලය රකින්න පුද්ගලෙක් බවට පත් වේවා. උතුම් වූ විසුද්ධීන් තමන් තුළ සපුරාගෙන තමන් පතන්නා වූ ආකාරයෙන්ම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ කරගත්තා වූ සාකච්ඡාව හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිරුවන් සරණයි.
සාස්සාදු ගලිත් මහත්තයා, අරියත් මහත්තයා කතා කරන්නේ.
සාස්සාදු ඔබතුමාට පතාගෙන බුද්ධියකින් නිවන් සත්‍යය කියලා ප්‍රාර්ථනා
කරනවා. සාස්සාදු සේමේවා. ගලිත් මහත්තයා ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නවද?
ඔව්, තෙරුවන් සරණයි. මුලින් ඉඳලාම වගේ සම්බන්ධ වෙලා මම සම්බන්ධයෙන් හිටියා. ඉතාමත්ම වාසනාවක් කොට සලකනවා මේ ආකාරයට සමිඳ මහත්මයා සම්බන්ධ කරගෙන ධර්මය ඉගෙන ගන්න ලැබීම පිළිබඳවත් අන් අය සමග බෙදා ගන්න කිසියම් ආකාරයකට දායක වෙන්න පුළුවන් මේ හැකියාව ලැබීම පිළිබඳවත්. ඉතින් ඒ කාරණාවන් සම්බන්ධීකරණය කරපු තුසිත මහත්මයාට බොහොම පින් මම එතුමාට පින් දෙනවා හැම දිනටම පෙර. මොකද බොහොම මහන්සිලා තමයි මේ කටයුතු තුමා කරන්නේ බොහෝ කාර්ය මැද්දේ. ඉතින් අනේක වැඩක් පින් ඔබතුමාට කල්යන මිත්‍ර එකතු කරගෙන ඒ නිසි ආකාරයටම මේ මාවතේ ආයුතු ආකාරයටම පිළිවෙලට යායුතු විදිහට ධර්ම දේශනාව තෝරාගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම පින්. ඉතින් සමිඳුරන් සිංහ මහත්මයා බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඇත්තේ කාර්ය බහුල කියලා කියන්නේ එතුමාගේ විමුක්තිය සොයන ගමනේ නිරන්තර මහන්සි වෙන කෙනෙක් නිසාවෙන් ඒ කාලේ අපි වෙනින් වැය කරමු පිරිම සම්බන්ධයෙන් ඔබතුමාට අපි මෙතුක් වෙලා ධර්ම ශ්‍රවණය කරපු ඒ කුසල් සහගත සිතින් යුතුවම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ මෙතුක් දුරා සංසාර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය ශක්තිය වීර්ය ප්‍රඥාව ලැබීමට මේ කුසල හේතුවක් වේවායි කියා. ඉතින් අපි එහෙමනම් තුස්ත මාත්මය අද දවසේ සාකච්ඡා නිමා කරමු. ධර්ම සත්.
ඕකෙන් අලිත් මාත් ඔබතුමාට එසේම අපි පින් අනුමෝදන් කරන ඔබතුමාින් තමයි අපිට මේ කාර්ය මේ ආකාරයේ ඉදිරිපත් කරගන්න පුළුවන් වුණේ. නැත්නම් අපි දැනන් හිටියේ නෑ මේ විදි ධර්ම දේශනා අන්තර්ජාලය තුරින් කරගත හැකි කියලා. දැන් එන්නේ හැමදාම කට්ටිය වැඩි වෙන එකට යම් කිසි පිළිමක යොමු මලා ගැතියි. එහෙනම් හැම දිනාටම අනේක අප්‍රමාණ වාරයක් පිං. අපි එහෙමනම් නැවතත් හමුයමු හෙට ලංකා වේලාවෙන් සවස 2:00 හොඳයි. එහෙනම් පෙරවන් සරණයි. පෙරවන් සරණයි සියලු දෙනාටම.
පෙරවන් සරණයි බොහොම පිං.
පෙරවන්
සරණයි.
පෙරවන් සරණයි සියලු දෙනාටම පිං.